මොදැපි වත්තුූපම සූත්‍රය කරන්නේ මාවිසින් මෙසේ අසන ලදී. එක්කලක භාගතුන් වහන්සේ සැවැත්නුවර සමීපයේ අනාථ පිණ්ඩික සිටු විසින් කරවල් ලද ජේතවනාරාම විහාරයේ වාසය කර. එකල්ලි භාගතුන් වහන්සේ මහණීගයා භික්ෂුන්ට කතා කළ. ස්වාමීනි, ඒ භික්ෂු භාගතුන් වහන්සේට උත්තර දුන්නා. මානෙනි, යම්සේ කිලුටුව මල වැඳුනා වස්ත්‍රයක් වේද? ඒ වස්ත්‍රය රිදිසායම් කරන්නේ නිල් පාට කිරීම පිණිසෝ, රන්වන් පාට කිරීම පිණිසෝ, ලේ පාට කිරීම පිණිසෝ, මදටී පාට කිරීම පිණිසෝ යම් යම් සායම පොවන්නේද? ඒ නරක පාට ඇත්තක්ම වන්නේ, අපිරිසුදු පාට ඇත්තක්ම වන්නේ. ඊට හේතු කවරේද? මහණි, වස්ත්‍රය අපිරිසුදු වූ බැවින් මහණි පරිද්දෙම සිත කිලිටු කල්ලි දුගතිය ගැනටි. ඒ කියන්නේ අපි රෙද්දකට ඩයි දාන්න යනවා නම් ඒකේ කුණු දිනවන නම් ඩයි අල්ලන්නේ නේ. ඒ වගේ තමයි අපි සිත කිලුට නම් දුගතිය තමයි කැමති වෙන්නේ. මහණෙනි, යම්සේ පිරිසුදු වූ බබලන්නා වස්ත්‍රයක් වේද? ඒ වස්ත්‍රය රිදිසායම් කරන්නේ නිල් පාට කිරීම පිණිසෝ, රන්වන් පාට කිරීම පිණිසෝ, ලේ පාට කිරීම පිණිසෝ, මදටිය පාට කිරීම පිණිසෝ යම් යම් සායමක් පොවන්නේ. ඒ හොඳ පාට ඇත්තක්ම වන්නේ, පිරිසුදු පාට ඇත්තක්ම වන්නේ. ඊට හේතු කවරේද? මහණෙනි, වස්ත්‍රය පිරිසුදු වූ බැවින් මහණෙනි පරිද්දෙම සිත නොකිලුට කල්ලි සුගතියට කැමති වේ. මාන්‍ය සිත ගැලසන්නා වූ පාප ධර්මියෝ කවරුද? අවිද්‍යාව නම් වූ විසම ලෝභය සිත ගැලසන්නේ, ව්‍යාපාදේ හිත ගැලසන්නේ, ක්‍රෝධේ හිත ගැලසන්නේ, උපනාය හිත ගැලසන්නේ, මක්කේ හිත ගැලසන්නේ, පලාසේ හිත ගැලසන්නේ, ඊර්ෂ්‍යාව හිත ගැලසන්නේ, මසුරුකම හිත ගැලසන්නේ, මායාව හිත ගැලසන්නේ, සටබව හිත ගැලසන්නේ, තම්බය හිත ගැලසන්නේ, සාරම්භය හිත ගැලසන්නේ, මානී හිත ගැලසන්නේ, අභිමානී හිත ගැලසන්නේ, මදේ හිත ගැලසන්නේ, ප්‍රමාදය හිත ගැලසන්නේ. කාරණා 16ක් තථාගතයන් වහන්සේ දේශනා කළා. මානී මානතේම අවිද්‍යා නම් වූ විසම ලෝභය හිත ගැලසන්නේ මෙසේ දැන හිත ගැලසන අවිද්‍යා නම් වූ විසම ලෝභය දුරු කරනවා. මේ විදිහට පෙන්වනවා මේ ව්‍යාපාදේ, ක්‍රෝධේ, මක්කේ, පලාසේ ඔය මායාව දක්වා කාරණා ටික පහ කරනවා. ඊළඟට පෙන්නනවා මහණෙනි, යම් කලක පටන් භික්ෂුව විසින් අවිද්‍යා නම් වූ විසම ලෝභයේ හිත කෙලසන්නේ දැන හිත කෙලසන අවිද්‍යා විසම ලෝභයේ නැති කරන ලද්දේ වේ. අවිද්‍යා විසම ලෝභෝ චිත්තස්ස උපක්ලේශෝ. එතට අපි ටිකකට ඉස්සෙල්ලා ඉගෙන ගත්ත මේ අවිද්‍යාව කිව්වම මොකක් හරි එකක් දැකලා මගේ වේවා කියලා ගන්නවා කියලා නේද? එතකොට ඔය අවිද්‍යාව කියන එක ලකුණු කරන්න පුළුවන් මේ ඩයග්‍රෑම් එකේ. මේ ඩයග්‍රෑම් එක හදලා තියෙන්නේ ඕගොල්ලෝ දැන් ඉස්සෙල්ලා බැලුවනේ කාරණාව. ඒවයි 10 10 බලුප එකේ කොටසක් අරගෙන තියෙනවා. කබලින්කාර ආහාර පාරේ කාම උපාදානී, කාමෝගේ, රාග සල්ලේ කියන එක ලකුණු කරලා තියෙනවා. ඊතර ස්පර්ශ ආහාර පාර සීලබ්බතු උපාදානී, බවෝගේ, දේශ සල්ලේ කියලා තුන හතරක් ලකුණු කරලා තියෙනවා. මනෝ සංචේතන ආහාරේ දිට්ටි උපාදානී, දිට්ටියෝගේ, දිට්ටි සල්ලේ කියලා හතරක් ලකුණු කරලා තියෙනවා. විඥාන ආහාරේ අත්වාද උපාදානී, අවිද්‍යාවෝගේ කියලා තුනක් විතර ලකුණු කරලා තියෙනවා. එතකොට ඔයගොල්ලෝ දන්නවා මේ කබලින්කාර ආහාර පාරේ අසුබේසුබයි කියලා විපල්ලාසයක් තියෙනවා. ඊට පස්සේ කාම උපාදානී, ඒකෙන් කාම යෝගේ, ඊට පස්සේ අභිජ්ජාකාය ග්‍රන්ථේ. එහෙනම් අභිජ්ජාව කියන එක වැටෙන්නේ මේ ලයින් 1 එකෙන් මෙහා පැත්තට. ඒක අපි ලකුණු කරලා නැහැ. ඔන්නම් ඔයගලන්ට ලකුණු කරගන්න පුළුවන්. මේක තියෙන්නේ ඔයගලන්ගේ අර print outs වල තමයි මේ diagram එක තියෙන්නේ. ඊළඟට පෙන්නනවා මහණෙනි, යම් කාලක පටන් භික්ෂුව විසින් ව්‍යාපාදේ හිත කෙලසන්නේ දැන් හිත කෙලසන ව්‍යාපාදේ නැති කරන ලද්දේ වේ. ව්‍යාපාදෝ චිත්තස උපක්ලේශෝ. අන්න ව්‍යාපාදේ අපි ලකුණු කරලා තියෙනවා සීලබ්බත උපාදානෙට පල්ලෙයි. ඒතෝ ව්‍යාපාදයේ තියෙන කවුරු හරි දැකලා නැසේවා මැරේවා කියනවා නේ. අපි එහෙම කියනවා. දන්නේම නැතුව පළක් කලාවට කියනවා. දැන් ඉඳන් ඔබ බලන්න ඔබලංගේ ළමයාට සනිප නැති වෙලා වෙනදා වගේ වෙලාවට වැඩට යන්න බැරි වුණා. 9ට වැඩ පටන් ගන්නවා, 8:00ට කාර් එක දානවා පාරට. ඉස්සරහින් මිනිහෙක් යනවා 60 පාරේ 30ට එළවනු. ඕගොල්ලෝ හෝන් එකක් ගහනවා. මොකද්ද ඔයගොල්ලෝ කියන්නේ? මේ වගේ අය මේ වගේ වෙලාවට පාරට දාන්න නැත්නම් හොඳයි කියලා නේද? ඒ කියන්නේ මොකද්ද? නැසේවා මැරේවා කියන එක තමයි වෙන වචනයකින් කියලා තියෙන්නේ. ඒ මිනිස්සෙ අසනීප වෙලා මේ හොස්පිටල් යන මිනිස්සෙක් වෙන්න පුළුවන්. හැබැයි අබේ හැටියට නම් එයා ඒ පාරේ ඉන්න හොඳ එක්කෙනෙක් නෙමෙයි. එතකොට මේ ව්‍යාපාදයේ සිත කෙලසනවායි කියලා අපි ඒක පහ කරමු. ඊළඟට පෙන්වන මහණී යම් කලකපටම් භික්ෂුව විසින් ක්‍රෝධේ හිත කෙලසන්නේ දැන් හිත කෙලසන ක්‍රෝධය නැති කරන ලද්දේ වේද? ක්‍රෝධෝ චිත්තස්ස උපක්ලේශු. මේ ක්‍රෝධය කියන එක ලකුණු කරලා තියෙනවා දේශ සල්ලේට පල්ලෙහැන්. ඔය ක්‍රෝධය තියෙන්නේ මේ පුද්ගලයා මට හානි කරන්නේ, මගේ ඥාතීන්ට හානි කරන්නේ, හිතමිතුරන්ට හානි කරන්නේ කියලා ක්‍රෝධය ඇති වෙනවා. ඒ වගේම තමන්ගේ හතුරට හොඳ කරනවා නම් ඒත් ක්‍රෝධය ඇති වෙනවා. දැන් එක රටක් කැමති නෑ නේද? තමන්ගේ විරුද්ධ රටත් එක්ක අනිත් අය එක්කහුව වෙනවනේ. එතකොට එතන ක්‍රෝධය තියෙනවා. එතකොට දැන් ඔය ක්‍රෝධය තුල ඔයගලන්ට පේනවා නিত্যභාවය කියන එක අඩංගුයි කියලා. කොහොමද ඒක එන්නේ? මතකද අපි ඉගෙන ගත්තා මේ නিত্য කියන කතාව ඇති වෙන්නේ කබලින්කාර ආහාරේ රාග සල්ලින් අල්ල කරකවනවා නම් අර කට්ලට් තියෙනවා කට්ලට් තියෙනවා කියලා නিত্যයි කියලා ඇති වෙනවා නේද? ඉතින් ඔය ඕනම සල්ලකින් අල්ල කරකවනවා නම් නিত্যයි කියලා එන්නේ. දැන් මේ බාර වේදනාවට ආවා, දේශ සල්ලේට ආවා, අපි ආපහු යනවා වේදනාවට. අර 100 ඉල්ලන්නේ පොඩි කාලේ ගාමු දේවල් කියලා නේද? ඉතින් 100ට ගෙදර අය ගැන ක්‍රෝධයක් තිබුණා නේද? මේ අය හරියට මට හදලා දෙන්නේ නැහැ කියලා කෑම නේද? ඒතර මතක තියාගන්න එක. මේ ක්‍රෝධය තුළ නিত্যභාවයේ කියන එක අඩංගුයි කියන එක. ඊළඟට පෙන්වන මහණී යම් කලක පටන් භික්ෂුව විසින් උපනාහය හිත කෙලසන්නේ දැන් හිත කෙලසන උපනාහය නැති කරන ලද්දේ වේද? උපනාහෝ චිත්තස්ස උපක්ලේශ. ඒ උපනාහය කියන එක ලකුණු කරලා තියෙනවා ක්‍රෝධයට පස්සේ. ඉතින් ඒ උපනාහය කියලා කියන්නේ බද්ධ වෛරය. බද්ධ වෛරය කියන්නේ බද්ධ සංඥාව. දැන් ওই සුපර් මාකට් එකේ තියෙනවා නේද මැෂින් එකක් ලේබල් කරන්නේ 2.50යි 3.50යි කියලා. අන්න ඒ වගේ තමයි අපිත් කවුරු හරි මිනිහෙක් දැක්කාම ලේබල් කරනවා. මෙයා හොඳ මනුස්සයා, මෙයා නරක මනුස්සයා, මෙයා නරක මනුස්සයා, මෙයා හොඳ මනුස්සයා කියලා ලේබල් කරනවා. ඉතින් ඕගොල්ලෝ ලේබල් ගැහුවෙන් පස්සේ ඔකේ පොඩි අඩුපාඩුවක් තියෙනවා. ඔයගොල්ලෝ කාට හරි හොඳයි කියලා ලේබල් එක ගහලා තියෙනවා නම් ඒ මනුස්සයා නරක වැඩක් කරනකොට ඕගොල්ලෝ මොකද කරන්නේ? නොදැක්කා වගේ අහක බලා ගන්නවා නේද? ඔය හොඳ උදාහරණයක් තමයි ඔය ලංකාවේ මේ කොළඹ පළාතේ වන් වේ ස්ට්‍රීට්ස් තියෙනවනේ, එක පැත්තකට විතරක් යන්න හදලා තියෙනවා. එතකොට ඕවාගේ යන්න ඕන වුණාම පොලිස් කාර්යයක් දැක්කාම අහනවා ලිෆ්ට් එකක් ඕනේද කියලා. එයා හාඟුවා මෙයාව දාගන්නවා කාර් එකේ ඉස්සරහා සීට් එක. දාගෙන තමයි වැරදි පැත්තට ඩ්‍රයිව් කරගෙන යන්නේ. ඔය ලේන් එකේ කෙරවලෙත් ඉන්නවා පොලිස් කාර්යෙක් ඕවාගේ වැරදියට එන අයව නවත්තන්න. දැන් පොලිස් කාර්යය ලේබල් එක දාලා තියෙන පොලිස් කාර්යය නීතිගරුකයි කියලා. ඉතින් මෙයා මේ වැරදි වැඩක් කරනකොට මොකද කරන්නේ? නොදැක්කා වගේ අහක බලා ගන්නවා. ඒ වගේම තමයි ඔයගොල්ලෝ කාට හරි නරකයි කියලා ලේබල් එක ගහලා තිනවනවා නම් ඒ මනුස්සයා හොඳ වැඩක් කරනවටත් ඔයගොල්ලෝ කැමති නෑ. පළක් කළාට ඔය පන්සල් දෙනවා නේද? ඔය ඩ්‍රග්ස් විකුණන මත්පැන් හේම විකුණන මනුස්සයෝ වෙනදා පන්සල්ට එන්නේ නෑ. ඉතින් අර වෙනදා පන්සල්ට එන අය දෙන්න දෙන්න කතා වෙනවා. අර බලන්න අර නරක මනුස්සයා අද පන්සල්ට ඇවිල්ලා තිනවා මොකට ආවද දන්නේ නෑ කියලා නේද? තමන්ගේ ළමයි හේමත් ඇවිල්ලා ඉන්නවනේ දහම් පාසලට එහෙම නේද? බයයි. එතකොට ඒ මනුස්සයා එයාගේ මේ අම්මා නැති වෙලා සමහරට එයා දානියක් දෙන්න ආව වෙන්න පුළුවන්. හැබැයි අපේ හැටියට අපි නරකයි කියලා ලේබල් එක ගහලා තියෙන හින්දා ඒ මනුස්සයාට හොඳ වැඩක් කරගන්නත් අපිට දෙන්නේ නැහැ. ඒක වැරදි. තථාගතයන් වහන්සේ නම් කාටවත් උවම ලේබල් ගහන්නේ නැහැ. බුදුහාමුදුරු පෙන්නන්නේ මේ පුද්ගලයා නෙමෙයි ක්‍රියාවලිය. පානාතිපාත අකුසල. අදත්තා දාන අකුසල ක්‍රියාවලිය පුද්ගලයන්ගේ. දැන් බලන්න අඟුලි මාලට ගැහුවා නම් එහෙම මිනී මරුවා කියලා රාත් වෙන්න හම්බෙන්නේ නැහැ නේද? ඒතර බුදුහාමුදුරු වගේ බලනවා නම් ඕගොල්ලෝ අලුතෙන් බලන විදිහට බලන්න ඕනේ. ඊයේ නරක වැඩ කරපු මිනිසයාට මොද වැඩ කරනවා වෙන්න පුළුවන් නේද? ඒතකොට මේ සංස්කාර අලුතෙන් බලන විදිහට බලන්න ඕනේ. ඉතින් ඕගොල්ලෝ ගාලා තියෙන ලේබල් එක පොඩ්ඩක් දිය වෙනවා පළක් කළාට. ඉතින් බලන්න මිනිස්සුන්ට ගාලා තියෙනවා මෙයා නරක මනුස්සයා නම්බර් 10 නරක මනුස්සයා කියලා ගහලා තියෙනවා. ඉතින් හිතන්නකෝ ඔයගොල්ලෝ දොස්තර ළඟට ගිහිල්ලා ඉන්නවා. අර දොස්තරව ගන්නකම් ඉතින් වේටින් රූම් එකේ ඉන්නවා. ඉතින් ඔතන ඉන්නේ තමා සහ අර නරක මනුස්සයා පමණයි. තමන් කලන්තේ දාලා වැටෙන්න යනවා. අරයා පුටුවක් දෙන්න. තමන් මැරෙන්න යනවා. අරයා වතුර ටිකක් දෙන්න. දැන් ඉතින් යාළුවෙකුට ගිහින් කියනවා, මං හිතන් හිටියේ මහා නරක මනුස්සයෙක් කියලා. එයා තමයි මේ වතුර ටික ආරෙ දුන්නේ. මේ පුටු ආරෙ දුන්නේ කියලා කියනවා නේ. එතකොට දැන් පේනවද? අර තමන් ගහලා තියෙනවා ලේබල් එකක් නරක මනුස්සයා නම්බර් 10 කියලා නේ. දැන් ඒක පොඩ්ඩක් දිය වෙලා යන. ඒ 10 කෙනෙක් හොයා ගන්න බෑ. හැබැයි ලේබල් එකේ කෑල්ලක් නම් තියෙනවා. එතකොට දැන් ඔය උපනාහය දිහා බැලුවාම අපිට පේනවා සංස්කාරවල විෂමතාවය කියන එක උපනාහය තුළ තියෙනවා කියලා. ඒ කියන්නේ දැන් මම මත්පැන් බොනවා නම්, තව මිනිස්සෙක් මත්පැන් බොනවා නම් මං එයාට ගහනවද ලේබල් එක බේබද්ද කියලා? නෑ නේද? එතකොට මම බොන්නේ නැත්තම් අරයා බොනවා නම් මං ගහනවද බේබද්ද කියලා? මොකද්ද වෙනස? එක්කෙනෙක් බොනවා අනිත් එක්කෙනා බොන්නේ නැහැ කියන එක. එතකොට සංස්කාරවල විෂමතාවය නිසා තමයි උපනාහය ඇති වෙන්නේ. අන්න ඒක මතක තියාගන්න. ඊළඟට පෙන්නන මහණී යම් කලක පටන් භික්ෂුව විසින් මකුබව හිත කෙලසන්නේ දැන් හිත කෙලසන මකුබව නැති කරන ලද්දේ වේද? මක්කෝ චිත්තස උපක්ලේශෝ. ඉතින් මක්කේ කියන එක අපි මේ ඩයග්‍රෑම් එකේ ලකුණු වල තියෙනවා. දිට්ඨි උපාදානේ අත්වාද උපාදානේ අතර. ඔය මක්කේදී කරන්නේ අපි ගුණයක් මකනවා. දැන් ඕක අභ්‍යන්තර වෙනවා, බාහිර වෙනවා. එතකොට ඒකේ බාහිර අවස්ථාවට උදාහරණයක් ගන්නවා නම් හිතන්න බලන්න, මම ඔෆිස් එකක වැඩ කරනවා. මට උපාධියක් තියෙනවා. ඒ වගේම මට පළපුරුද්ද තියෙනවා. ඒ වගේම මාත් එක්ක වැඩ කර තව එක්කෙනෙක් ඉන්නවා. එයාටත් මගේ උපාධියම තියෙනවා. මට තරම් පළපුරුද්ද නැහැ. ඉතින් ওই ආයතනයේ තියෙනවනේ ඉහළ තනතුරු. ඕකක් ආවම අපි දෙන්නම දානවා. දැම්මාම අර ආයතනයේ ප්‍රධානියට පේනවා. අරයා දක්ෂයි කියලා එයාට ඒ තනතුරු දෙන්න. මොසද්ද නැතු නිකන් ඉන්න. ඔය හැම රස්සාවම උපාධි පාස් කරයි කියලා ගන්න බෑ නේ. පෙළක් රස්සාවල් තියෙන කොච්චර උපාධි පාස් කරත් ගන්න බෑ. මොකද්ද? රජකම්. රජකම වෙන්න නම් රජ පරම්පරාව ඉපදෙන්න ඕන. ඒද රජ පරම්පරාව ඉපදෙන්න නම් පෙර කලාව කුසලයක් තියෙන්න ඕන. ඉතින් එහෙම කුසලයක් දැකලා වෙන්න ඇති මේ ඒ ආයතනයේ ප්‍රධානී එයාට ඉහළ තනතුරු දෙනවා. මං සද්ද නැතුව නිකන් ඉන්නවා. දැන් හිතන්න බලන්න, එයා ඉහළ තනතුරේ වැඩ කරනවා. මාසයක් දෙකක් විතර යනකොට එයාගේ සෙක්ෂන් එකේ එක්කෙනෙක් දුවගෙන එනවා මල් ළඟට. ඇවිල්ලා කියනවා, අන්න දැක්කද? ඔයාට තමයි රස්සාව දෙන්න තිබුණේ. අරය සුදුසු නැතියි කියලා කියනවා. අන්න ඒ වෙලාවේ බලලා පහිනවා මල්ලෙන් එළියට නේද? බලලා කියනවා, ඔව් මට තමයි ඒ රස්සාව දෙන්න තිබුණේ, අරය සුදුසු නැතියි කියලා. එතකොට ඕගලන්ට පේනවා ඕගොල්ලෝ ගුණයක් මකනවා කියලා නේ. කාගේ ගුණේද පේන්නේ? අර ඉහළ තනතර හම්බෙච්ච එක්කිනාගේ ගුණේ කියලා පේන්නේ. හැබැයි ටිකක් ප්‍රඥාවෙන් විමසලා බැලුවොත් ඊට වඩා පොඩක් වෙනස්ව පේනවා. ඒ කියන්නේ ওই ආයතනීය ප්‍රධානියා මාව තෝරගත්ත මහත්තයා වෙන්න පුළුවන්. එයා මාව තෝරගත්ත වෙලාවේ මට එයාගෙන හොඳ ශ්‍රද්ධාවක් තිබුණා, හොඳ මහත්තයා. එයාගේ විඥාන ධාරාව ගැලුවේ මගේ පැත්තට. ඉතින් මං හිතුවා හැමදාම මගේ පැත්තට තමයි ගලන්නේ. මාවම තමයි උසස් කරන්නේ, මටම තමයි සැප දෙන්නේ කියලා නේ. එයා අර අනිත් මාත් එක්ක වැඩ කරන අනිත් එක්කෙනාගේ පැත්තට ගලපු ගමන් මං අන්න එයාගෙන තියෙන ශ්‍රද්ධා ගුණේ තමයි මැකුවේ. එතකොට අපි මේ පෙන්වෙයි මක්කේ බාහිර අවස්ථාව. මේ මක්කේ අභ්‍යන්තර අවස්ථාව ඊට වඩා අදරුණි. ඒ කියන්නේ අපි හිතමු හාමුදුරුවෝ දෙනමක් ඉන්නවා. පොඩි හාමුදුරුවෝ, ලොකු හාමුදුරුවෝ. පොඩි හාමුදුරුවෝ පිණ්ඩපාතේ වඩිනකොට ඒ ලස්සන කාන්තාවක් දැකලා ඒ පිළිබඳ සිතක් ඇති වෙලා සිවුරු ඇරලා ඒ කාන්තාව කසාද බැඳගෙන මේ ළමයි හදාගෙන ජීවත් වෙනවා. ලොකු හාමුදුරුවෝ පස්සේ කාලේ පිණ්ඩපාතේ වඩිනකොට ලොකු හාමුදුරන්ට පේනවා මේ ඉස්සර හිටපු හාමුදුරුවෝ දැන් ගෘහපතියෙක් වෙලා ළමයි හදාගෙන ඉන්නවා කියලා. දැකලා දොස් කියනවා. ඔබට තථාගතයන් වහන්සේ ගැන ශ්‍රද්ධාව, විරියක්, සතියක්, සමාධියක්, ප්‍රඥාවක් තිබුණේ නැහැ කියලා. ඒ පාර අර ගෘහපතියා කියනවා, ආමුදුරනේ මගේ අම්මා ඉන්නවනේ කියලා. ඒ කියන්නේ අම්මාව බලා ගන්න ඕන නිසා සීරු ඇරියා කියන එක. මහා නිද්දේශේ පෙන්නන ඕක තමයි මහාම මුසාව කියලා. ඒ කියන්නේ මේ සංසාරේ යන්න ඕන නිසා ඔක කළා. හැබැයි ආයේ කියන්නේ වෙන කතාවක්. ඉතින් එයා ඒ ලොකු හාමුදුරුවන්ගෙන් බේරිලා යාවේ. හැබැයි පාර දිගේ යනකොට එයාට කල්පනා වෙනවා. ඇත්ත තමයි ලොකු හාමුදුරුවෝ කිව්වේ. මම පන්සලේ ඉන්නකොට භාවනා කළා. මට ශ්‍රද්ධාවක්, විරියක්, සතියක්, සමාධියක්, ප්‍රඥාවක් තිබුණා. මම මේ දැන් ගෑණියෙකුට ආවෙලා මගේ ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා ඔක්කොම නැති වුණා කියලා. සමහරට එයා ගෙදර ගිහිල්ලා ඒ කාන්තාවත් එක්ක රණ්ඩු වෙනවා වෙන්න පුළුවන්. රණ්ඩු නොවුණත් එයාට කල්පනා වෙනවා එයාගේ ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා ඔක්කොම නැති වුණා කියලා. ඒතර ගුණයන් පහක්ම මැකුණා නේ. ඉතින් ඔය මක්කේ කියන එක භාවනා කරන්න පුළුවන් ওই සක්කාය දිට්ඨියේ පසු සංඥාව හැටියට. මේ රූප, වේදනා, සංඥා, සංස්කාර, විඥාන තියෙනකොට මේවා මේ මගේ කියලා ගත්තාම සක්කාය දිට්ඨියක් ඇති වෙනවා නේ. ඒකේ පසු එක හැටියට මක්කේ භාවනා කරන්න පුළුවන්. දැන් අපි අර බාහිර උදාහරණිය ගත්තොත් අර ආයතනීය ප්‍රධානියාගේ විඥාන ධාරාව ගැලවි මගේ පැත්තට. මං හිතුවා මාව තෝරගත්තා මුලින්ම නේද? හොඳ මාත්‍ය ශ්‍රද්ධාවත් තිබුණා. මං හිතුවා හැමදාම මගේ පැත්තට තමයි ගලන්නේ. අර වෙන පැත්තකට ගලපු ගමන් මං එයාගෙන තියෙන ශ්‍රද්ධා ගුණය, ශ්‍රද්ධා විරිය සතිසම්. ඒවා ශ්‍රද්ධා ගුණය මැකුවා නේද? එතකොට එහෙමනම් ඕගලන්ට පේනවා මේ මක්කේ කියන එක ඇති වෙන්නේ මේ ක්‍රෝධය නිසා. මේ ක්‍රෝධේ තියෙනවනේ නිත්‍යභාවයක්. අර මගේ පැත්තටම තමයි ගලන්නේ. මේ වේදනාව මටම තමයි දෙන්නේ, මාවම තමයි ප්‍රොමෝට් කරන්නේ නේද කියලා තමන්ගේ තියුණානේ හැඟීමක්. එතකොට මේ නිත්‍යභාවය දැන් ඇවිල්ලා තිනවා මක්කේට. එහෙනම් මතක තියාගන්න මක්කේ ඇති වෙන්නේ ක්‍රෝධය නිසා. මේ ධර්මතා දෙක තුල තියෙනවා නිත්‍ය භාවය කියන එක. එතකොට ඊළඟට පෙන්නනවා මහණනි යම් කලක පටන් භික්ෂුව විසින් පලාසේ හිත කෙලසන්නේ දැන හිත කෙලසන පලාසේ නැති කරන ලද්දේ වේද? පලාසෝ චිත්තස්ස උපක්ලේශෝ. ඒතර මේ මක්කේට බලයෙන් අපි ලකුණු කරලා තිනවා පලාසේ කියන එක. මේ පලාසේ තියෙන්නේ මේ නිතරම වෙන් කිරීමක් කරනවා. දැන් හිතන්න බලන්න මේ මට යාළුවෙක් ඉන්නවා. ඒ යාළුවට තව යාළුවෙක් එක්ක ආවෙනවා. මම එයාට කැමතිනේ. එයාගේ කට ඇදයි. නොණ්ඩි ගන්න. මොකක් හරි අඩුපාඩුවක් මට පේනවා. දැන් බලන්න ওই පාසල් වල ළමයින්ට ඔච්චම් කරන්නේ මොනවා කියලා. මුක්කයා කියයි, නොණ්ඩියා කියයි නේද? අර අකුසලයක් නිසා ඇතිවෙච්ච කොටසක් අරගෙන, ශරීර කොටසක් හරි අරගෙන එයාට ගරහනවා නේද? ඉතින් ওই පාසල් වල හරියට ඕවා තියෙනවා. ඒ බුලින් ඇන් හැරස්මන්ට් කියලා කියන්නේ නේද? ඒ පලාසේ වෙන් කරන්නයි හදන්නේ. දැන් බලන්න ඔන්න මට ওই යාළුව දෙන්නම අතහැර ගන්න පුළුවන්. හැබැයි මං එහෙම කරන්නේ නැහැ. ඔය පළවෙනි යාළුවා ඇමති කෙනෙක් වෙන්න පුළුවන්. ආයතනික ප්‍රධානියෙක් වෙන්න පුළුවන්. මට එයාව තියාගන්නයි ඕනේ. අර දෙවෙනි යාළුවා මට එපා කියන එක තියෙනවා. එතකොට ඒක තමයි මේ මක්කේ බාහිර අවස්ථාව. මේ පලාසේ බාහිර අවස්ථාව. එතකොට ඒකේ අභ්‍යන්තර අවස්ථාව ඔයිට වඩා දරුණුයි. ඒ කියන්නේ මම මේ ලංකාවේ ඉන්න කාලේ මම ගියා මේ හොස්පිටල් එකට ලෙඩෙක්ව බලන්න. එතකොට මේ ලෙඩාගේ අල්ලපු කාමරෙන් මිනිස්සේ කෑ ගහනවා මගේ කකුල කපලා අයින් කරපල්ලයි කියලා. ඉතින් යාගේ කකුලේ තුවාලයක් තියෙන. ඒක විඳ දරා ගන්න බැරුව දොස්තරලට කෑ ගහනවා කපලා අයින් කරන්නයි. දොස්තරල කපලා අයින් කරන්නේ නේ. මොකද්ද මෙයා හිතන්නේ? මට එකපාරට මේතුනේ එයාගේ තුවාලේ තියෙන කෑල්ල අකුසලේ. තුවාලේ නැති කෑල්ල කුසලේ. අකුසලෙන් කුසලේ වෙන් කරනවායි කියලායි මට හිතුන. සාම්පති මහා බ්‍රහ්ම රාතන් වහන්සේ තමයි මාව නිවැරදි කළේ. රාතන් වහන්සේ කිව්වා දරුවා එයා අකුසලෙන් කුසලේ නෙමෙයි. අකුසලෙන් අකුසලේම තමයි වෙන් කරන්නේ. තුවාලේ තියෙන කෑල්ල අකුසලේ වැඩි කෑල්ල. එතකොට තුවාලේ නැති කෑල්ල අකුසලේ අඩු කෑල්ල. අඩු අකුසලෙන් වැඩි අකුසලේ තමයි වෙන් කරන්නේ. කුසලයේ තියනවා නම් ඔයගොල්ලෝ ඉපදෙන්නේ නැහැ. අකුසලේ නිසායි අපි ඉපදෙන්නේ. එතකොට දැන් ඉතින් ඔබ කල්පනා කරලා බලන්නකො අවසාන මොහොතේ, මරණ මොහොතේ. දැකලා තියෙනවද මිනිස්සු මැරෙනකොට? හුස්ම ඇද ගන්න බෑ නේද? මේ ශරීරය බොහොම දුර්වලයි. විඥාන කෑල්ල හොඳයි. එතකොට ශරීර කෑල්ල විඥාන කෑල්ලෙන් වෙන් කරනවා කියන එක තියෙනවා. ඉතින් ඕගොල්ලෝ මේ පලාස කරනවා. හරියට කරන දෙයක් තමයි පලාසෙ. දැන් ඕගලන්ට බත් එකක් හම්බලා තියෙනවා සතුටු වෙලා දින්නේ නෑ නේද? ඕගොල්ලෝ කල්පනා කරනවා අන්න අතන කඩෙන් ගත්තනම් පබඩමක්වත් හම්බ වෙනවා කියලා. කරි එකෙන් කරි එකට පලාස කරනවානේ. මේ පොලොස් හදන්නේ මෙහෙම, ධම්ම හැදුවේ මෙහෙමනේ නේද? රස්සාවක් හම්බලා තියෙනවා සතුටු වෙලා තියෙන්නේ. ඕගොල්ලෝ කල්පනා කරනවා මේ බොස්ගේ රස්සාව හම්බ වෙනවා නම් හොඳයි. එයා මේ මේසයක් උඩ කකුල් දෙක තියාගෙන මට අරක කරපන් මේක කරපන් කියනවා. ඔන්න ඕක හම්බ වෙනවා නම් හොඳයි කියලා. මොකද්ද අපිට ලැබිලා තියෙන්නේ? ලැබිච්ච දේ හැමදේම අපි පලාස කරනවා. එතකොට ওই පලාසේ බාහිර උදාහරණිය ගත්තාම දැන් අපි පෙන්වන්නේ අර යාළුවගේ යාළුවා වෙන් කරනවා කියලා නේ. එතකොට දැන් බලන්න අපි පළවෙනි යාළුවා තැමති නම් දෙවෙනි යාළුවා තැමති නම් පළවෙනි යාළුවාගේ නාය වගේමයි දෙවෙනි යාළුවාගේ නාය මම වෙන් කරන්න යනවාද? නෑ නේද? මට දෙන්නම හොඳයි. එහෙනම් ඕගලන්ට පේනවා මෙතනක් තියෙනවා සංස්කාරවල විසමතාවය කියන එක. අනිත් අතට පේනවා පලාසේ ඇති වෙන්නේ උපනාහය නිසා. දැන් පටන් ගන්නකො මෙතනින් මම මත්තෙන් බොන්නේ නැත්තම් අනිත් එක්කෙනා බොනවා නම් මං ගන්නවා යාට ලේබල් එක වේවද්දා කියලා. ඒ වේවද්දා කියලා මගේ යාළුවගේ යාළුව වෙච්ච ගමන් මට උණි අරයව වෙන් කරන්න නේද? එහෙමනම් වෙනවද මේ පලාසේ ඇති වෙන්නේ උපනාහය නිසා. අන්න ඒ ධර්ම කාරණා දෙක තුල තියෙනවා සංස්කාරවල විසමතාවය. ඒක මතක තියාගන්න. එතකොට ඊළඟට පෙන්වන මහණී යම් කලක පටන් භික්ෂුව විසින් ඊර්ෂ්‍යාව හිත ගැලසන්නේ දැන හිත ගැලසෙන ඊර්ෂ්‍යාව නැති කරන ලද්දේ වේද? ඊර්ෂ්‍යා චිත්තස උපක්ලේශෝ. මෙතන ඊර්ෂ්‍යාව කියන එක මේක ලකුණු කරලා තියෙනවා ව්‍යාපාදයත් එක්ක නේද? ඉතින් අර ඔෆිස් එකේ උදාහරණේ හොඳයි නේද? මට නෙමෙයි ඉහළ දනතුරු දුන්නේ අර අනිත් පුද්ගලයාට තියලා අපි ඊර්ෂ්‍යා කළා නේද? ඉතින් ඊර්ෂ්‍යාවේ තියෙන අනුන්ගේ සැපත ඉවසන්නේ නැහැ. අරයා නිත්‍ය වශයෙන් මෙහෙම සපතක් විඳිනවා මාව එකකින් අහිමි කළා කියලා තමයි ඊර්ෂ්‍යාව. දැන් බලන්න ඇයි අපි ඊර්ෂ්‍යා කරන්නේ කියලා. දැන් ඔය ඇෆ්ගනිස්තානේ රස්සාවල් දෙනවා ඉහළ තනතු. ඕගොල්ලෝ ඉන්නේ ලංකාවේ නම් ඕගලන්ට ඇති ප්‍රශ්නයක් තියෙනවද? ඔය දී ගත්තාවේ නේ. එතකොට ඊළඟට බලන්න ඕස්ට්‍රේලියාවේ දෙනවා ඇමරිකාවේ දෙනවා ඕගලන්ට ඇති ප්‍රශ්නයක් නෑ ඒකද? ඔයගොල්ලෝ මේ අනුරාධපුරයේ පැත්තේ නම් ඉන්නේ. ඔය කොළඹ ඉහළ තනතුරු දෙනවා ඒත් ප්‍රශ්නයක්. ඔයගොල්ලෝ අනුරාධපුරයේ යම්කිසි බිල්ඩින් එකක වැඩ කරනවාද? ඒකට අල්ලුම් බිල්ඩින් එකෙත් ඉහළ තනතුරු දෙනවා ඒත් ප්‍රශ්නයක්. එහෙනම් මොකද්ද ප්‍රශ්නේ? ඇප්ලිකේෂන් එක දානකොටම ගත්ත මේ රස්සාව මගේ. මගේ රස්සාව දීලා තමයි මේ ඊර්ෂ්‍යාව. එහෙනම් ඔයගලන්ට පේනවා ඊර්ෂ්‍යාව ඇති වෙන්නේ මක්කේ නිසා. එතකොට එහෙමනම් අර මක්කේ තියෙනවනේ නිත්‍යභාවය නේද? ක්‍රෝධයෙන් ආපු එක. ඒක දැන් ඊර්ෂ්‍යාවටත් ඇවිල්ලා තියෙනවා. කොහොමද ඒක තේරෙන්නේ? හිතන්න බලන්න අර ඉන්ටර්වියු එකෙන් පස්සේ ඒ ඉන්ටර්වියු බෝඩ් එකේ ඉන්න මහත්තයෙක් කියනවා ඔයාට මේ රස්සාව දුන්නේ අර පුද්ගලයාට. හැබැයි හරි පුදුම වැඩක් වුණා. එයාට ඒක දැනුම් දෙයිලා එයා ඔෆිස් එකේ ඩෙස්ක් එකට ඇවිදගෙන යනකොට එයා මැරලා වැටුණා. සන්තෝෂයට වෙන්න ඇති මැරලා වැටුණා. දැන් ඊර්ෂ්‍යාවක් නැහැ නේද? අර නිත්‍යභාවයේ කතාවක් එතන නැති වුණා. අනිත් අතට තමන් ওই සැපතෙන් අහිමි කළා කියන එක තේින්නත් ඕන. ඒ කියන්නේ දැන් ආයතනයේ ප්‍රධානියා කිව්වොත් එහෙම හොඳයි මං එයාට ඒ රස්සාව දෙනවා. ඔයාටත් ඒ විදිහම රස්සාවක් දෙනවා. ඒ වෙන සෙක්ෂන් එක එකම පාඩිය. ප්‍රශ්නයක් තියෙනවද? එයාට ඒක හම්බුණා මට මේක හම්බුණා. ඒතර තමන් ওই සැපතෙන් අහිමි කළා කියන කතාවක් නැති වෙන්න ඕන. එතකොට ඔය ඊර්ෂ්‍යා කරන්න වටිනවද කියලා පොඩ්ඩක් බලන්න. දැන් ඕගලන්ට ඔය ඉහළ තනතුර හම්බුනේ නැත්තම් හවස 5 වෙනකොට බෑග් එක ගත්තා ගෙදර ගියා. උයල 7 වෙනකොට කාලා භාවනා කරනවත් දෙන්න පුළුවන්. අර ඉහළ තනතුර හම්බෙච්ච එකේ තාම ඔෆිස් එකේ නේද? 7ටත් ඔෆිස් එකේ කණ්ඩත් නැති මිනිහයෙක් තමයි අපි ඊර්ෂ්‍යා කරන්නේ. ඉතින් අපි ඔෆිස් එකේ එහෙම මිනිහෙක් හිටියා. මේ සුදු ජාතිකේ. ඉතින් අපි ගෙදර යනකොට පහට යාගේ ඔෆිස් එකේ ඉන්නවා. අපි උදේ ඊළඟට එනකොට එයා ආපහු ඔෆිස් එකේ ඉන්නවා. හරියට ගෙදර ගියේ නෑ වගේ. ඒ මනුස්සයා රෑ 3 වෙනකම් වැඩ කරනවා. ගෙදර ගිහිල්ලා 5 වෙනකොට ආපහු වැඩට එනවා. පැය දෙකයි නිදා ගන්නවා. දක්ෂ මනුස්සයෙක්. ඒ තනතුරක් ගිහිල්ලා තනතුරක් හම්බෙලා ඉතින් ඒ මනුස්සයාට ඒ වැඩ වැඩි වෙලා නේද? ඉතින් අපි මේ දුකටපත් වෙච්ච මනුස්සයාට නී ඊර්ෂ්‍යා කරන්නේ. නිවනෙන් පිටත දෙයක් කවුරු හරි ගත්තද ඒ මනුස්සයා දුකටයි පත් වෙලා තියෙන්නේ. ඒතර අපි ඊර්ෂ්‍යා කරන්නේ මේ දුකටපත් වෙච්ච මනුස්සයාට. ඒක කරන්න වටින්නේ නැහැ. ඒතර අපි කිව්ව මතක තියාගන්නේ කියලා ඊර්ෂ්‍යාව ඇති වෙන්නේ මක්කේ නිසා, මක්කේ ඇති වෙන්නේ ක්‍රෝධය නිසා. ඔය තුන් ධර්මයේ තුල තියෙනවායි කියලා නිත්‍ය භාවය. ඊළඟට පෙන්වනවා මහණී යම් කලක පටන් භික්ෂුව විසින් මසුරු බව හිත කැලසන්නේ දැන හිත කැලසෙන මසුරු බව නැති කරන ලද්දේ වේද. මච්චරිය චින්තස්ස උපක්ලේශෝ. ඒතර මච්චරිය මෙතන ලකුණු කරලා තියෙනවා. පේනවාද? ඊර්ෂාවට පල්ලෙයන්. ඔය මසුරුකම කියන එක පස් ආකාර වෙන. අපිට තියෙනවා ලාභ මච්චරිය. ඊළඟට අපිට තියෙනවා ආවාස මච්චරිය. ආවාස කියන්නේ ගෙවල් දොරවල් නේ. හැබැයි විඥානේ ලොකුම ගේ ගන්න මේ ශරීරේ. ඊළඟට අපිට තියෙනවා කුල මච්චරිය. මම සිංහල, මම ඇමරිකන් නේද? ওই විදිහට එක එක කුලයක්. ඊළඟට අපිට තියෙනවා වන්න මච්චරිය. වන්න නාව රිපියුටේෂන් කියන්නේ. අප්පා මෙහෙමයි, පප්පා මෙහෙමයි කියලා නේද? ඊළඟට තියෙනවා ධම්ම මච්චරිය. ඉතින් ඕගොල්ලෝ මෙතන ඉන්නේ ධම්ම මච්චරියට නේද? ඉතින් ඕගලන්ට හිතෙන්න පුළුවන් ඒක අහිංසකයි වගේ කියලා. ඒකත් එහෙම නෑ නේද? ඔය එක ආගමගේ කට්ටිය අනිත් ආගමියයි මරා ගන්නවනේ. අපේ ආගමේ නෙමෙයි කියලා නේද? එතකොට දැන් අපි ලාභ මච්චරිය උදාහරණයකට ගත්තොත් හිතන්න බලන්න එක මුදලාලි කෙනෙක් ටින් වර්ග දෙකක් විකුණනවා. ඒක ටින් එකක් එක්කම එයාට රුපියල් 5ක් ලාභයි. ඒක ගත්තාම මිනිසුන්ට හොඳයි වසවිස අඩුයි. තව ටින් එකක් එක්කම එයාට රුපියල් 10ක් ලාභයි. ඒක මිනිසුන්ට නම් හොඳ නැහැ වසවිස වැඩි. මුදලාලි විකුණන්න කැමතිනේ කොයි ටින් එකද? රුපියල් 10ක් ලාභයක නේද? එතකොට එන ඕගලන්ට පේනවා නේද? එතනක් තියෙනවා සංස්කාරවල විසමතාවය. ඒ වගේම අපිට පේනවා මේ මච්චරිය ඇති වෙටි පලාසේ නිසා කියලා. අපි මෙතනින් පටන් ගමු උපනාහයෙන්. අන්න ලේබල් කළා. පහද 10ද. පලාසේට ආව නෑ නෑ. පහේක නෙමෙයි මම විකුණන්නේ 10ක. වෙන් කළා නේද? මේ පාර පහේක ඇඟුව 10ක එළියට දැම්ම. එතකොට ලාභ මච්චරිය. එතකොට එහෙනම් පේනවා මච්චරිය ඇති වෙන්නේ පලාසේ නිසා. පලාසය ඇති වෙන්නේ උපනාහය නිසා. අන්නේ තුන් ධර්මයේ තුල තියෙනවා සංස්කාරවල විසමතාවය. ඒක මතක තියාගන්න. ඊළඟට පෙන්නනවා මහණනි යම් කලක පටන් භික්ෂුව විසින් රැවටිල්ල හිත කෙලසන්නේ දැන හිත කෙලසෙන රැවටිල්ල නැති කරන ලද්දේ වේද. මායා චිත්තස්ස උපක්ලේශෝ. මායාව අපි ඕකේ ලකුණු කරලා නැහැ. මායාවේ තියෙන්නේ මේ සමුන් කරන වැරද්ද වහලා අන් අය මේ නොදනීවා කියලා කල්පනා කරනවා. උදාහරණයකට ගත්තොත් අපි හිතමු ගම් පළාතක ඉන්නවා ගායිකාව දෙදෙනෙක්. එක ගායිකාගේ සින්දු රේඩියෝ එක ප්‍රචාරය වෙනවා. අනිත් ගායිකාගේ සින්දු රේඩියෝ එක ප්‍රචාරය වෙන්නේ නැහැ. ඉතින් මෙයාට ඒක ඊර්ෂ්‍යයි නේද? මෙයා මොකද කරන්නේ? මෙයා ගිහිල්ලා ওই රේඩියෝ එකේ ප්‍රචාරය කරන කට්ටිය හොයාගෙන ගිහිල්ලා ඒගොල්ලන්ට අරක්කු බෝතලයක් අරන් දෙනවා. ආහාර වේලක් දෙනවා. නැත්තම් ඒගොල්ලොත් එක්ක කාමයේ වරදවා හැසිරෙනවා. දැන් ඉතින් ඒ අය මියාගේ සින්දු ප්‍රචාරය කරනවා. දැන් ඉතින් ගමේ මිනිස්සු කියනවා ඔයාගේ සින්දු රේඩියෝ එක යනවා අපි අහනවා හරි ලස්සනයි කියලා. මෙයා තොලුවත් ගසලා උක ගන්නවා. හැබැයි එයා දන්නවා එයා ඒක ලබා ගත්තේ කොහමද? අර කාමයේ වරදවා හැසිරෙලා අරක්කු බෝතලයක් අරන් දීලා. එතකොට ඒක අනිත් අය දැනගන්නවට තමන් කැමති වෙන්නේ නැහැ නේද? ඒ තමන්ව දුස්සීලභාවයකට පත් කළා. අනිත් අය මේ නොදනීවා කියලා ඒක වහ ගන්නවා කියන්නේ ප්‍රයිවටි. එතකොට ඊළඟට පෙන්නනවා මහණෙනි යම් කලක පටන් භික්ෂුව විසින් කෛරාටිකකම හිත කැලසන්නේ දැන හිත කැලසෙන කෛරාටිකකම නැති කරන ලද්දේ. සාතේයන් චිත්තස උපක්ලේශෝ. එතකොට සාතේය කියන එකත් ඔකේ ලකුණු කරලා නැහැ. දැන් සාතේ කියන එකේ ඔයගොල්ලෝ දන්නව නේද? ඔය ලංකාවේ වෙළඳන්ට එහෙම කියන්නේ කට්ට කෛරාටිකයි කියලා. රෑම් 1000ක් විකුණන්නේ නැතුව 900ක් විකුණනවා නේද? තරාදී හොර ගන්නවා. මේ ළඟදිත් අහුණා නේද? 600ක් විකුණන අවස්ථාව. ඉතින් ඕගලන්ට පේනවා ඔබ ලාභ මච්චරියත් එක්ක සම්බන්ධයි කියලා. හැබැයි ඉතින් ඕක ඉහළ ධර්මයක්. කරුවරි සාතේය පහ කරනවා නම් එයාට හත් වෙනි ධානයට යන්න පුළුවන්. එතකොට ඊළඟට පෙන්නනවා මහණනි යම් කලක පටන් භික්ෂුව විසින් තදබව හිත කෙලසන්නේ දැන හිත කෙලසන තදබව නැති කරන ලද්දේ වේ. තම්බෝ චිත්තස්ස උපක්ලේශෝ. මේ තම්බේ කියන එක මේකේ ලකුණු කරලා තියෙන පලාසයට යටින්. ඒතෝ ඒ තම්බේදි තියෙන්නේ මොකක් හරි සංස්කාරයක් මගේ කියලා දැඩි ලෙස අල්ල ගන්නවා. ඕක ඉංග්‍රීසි භාෂාවෙන් හොඳට කියවෙනවා mental rigidity කියනවා. එහෙම නැත්නම් inflexibility of consciousness කියලා කියනවා. එතකොට ඒ ওই සංස්කාරය දැඩි ලෙසම අල්ලගෙන ඉඳීම නිසා ඔයගලගේ ගෙවල් වල හරියට රණ්ඩු සරුවල් වෙනවා. අපි ඒකට උදාහරණයක් තව ටිකකින් දෙනවා. ඊළඟට පෙන්වන මහන්නේ යම් කලක පටන් භික්ෂුව විසින් එකට එක කිරීම හිත කැලසන්නේ දැන හිත කැලසන එකට එක කිරීම නැති කරන ලද්දේ වේ. සාරම්භෝ චින්තස්ස උපක්ලේශෝ. එතකොට ඔයගලන්ට පේනවා මේ තම්බේට පල්ලෙහෙන් අපි සාරම්භය කියන ලකුණු කරලා තියෙනවා. ඔකට තව හොඳ වචනයක් තමයි ওই තරංගය කියන්නේ කම්පිටිෂන් එක. දැන් එක මුදලාලි කෙනෙක් කැමති නෑ නේද? තව මුදලාලි කෙනෙක් ඒ වගේ බඩු විකන කඩයක් අල්ලුම් කඩේ හැටියට දාගන්නවා. එතකොට තරංගයක් තියෙනවා නේද? එතකොට ඔය තථාගතයන් වහන්සේගෙන් එක බමුණෙක් ඇහුවා ඔබ වහන්සේ මහණුනේ මොකද කියලා. අපි අහලා තිබෙන සතර පෙර නිමිති දැකලායි කියලා නේ. බුදුහාමුදුරුවෝ ඒ උත්තරේ නෙමෙයි දුන්නේ. බුදුහාමුදුරුවෝ ඒ සාරාම්භය සමාන උත්තරයක් දුන්නා. මේ දඩු කුකුළු අරගෙන මරා ගන්නවා කියලා. ඒක දැකලායි කියලා. ඔයගොල්ලෝ දන්නවා ඒ බෝසතාණන් වහන්සේට රජකම හම්බුණානේ. ඉතින් ඒක ඇටියට වතුරු ප්‍රශ්නයක් ඇති වෙලා යුද්ධයක් කරන්න තිබිලා තියෙනවා. ඉතින් බෝසතාණන් වහන්සේ කැමති නැහැනේ යුද්ධ කරන්න නේද? මිනිසු මරනවාට. ඉතින් මම මෙතනින් යනවායි කියලා හිත හිතා ඉඳලා තියෙනවා. ඒ පාර සතර පෙර නිමිති දැක්ක ගමන් ගියා. එහෙනම් අපි හිතුව එකත් වැරදි නෑ. හැබැයි ඒක දෙවිනි කාරණේ හැටියට තමයි තිබිලා තියෙන්නේ. එතකොට ඊළඟට පෙන්නන මාණි යම් කලක පටන් භික්ෂුව විසින් මානෙ හිත කැලසන්නේ දැන හිත කැලසන මානෙ නැති කරන ලද්දේ වේ. මානෝ චිත්තස්ස උපක්ලේශෝ. මානෙ අපි ඔබ ලකුණු කරලා නෑ. හැබැයි අපිට ලකුණු කරලා පෙන්නන්න පුළුවන්. දැන් ඔයගලන්ට පේනව නේද මේ ලයින් 1 කියලා තියෙනවා. කබලින්කාර ආහාරේ කාම උපාදානෙට ඇවිල්ලා ලයින් 1 කියලා තියෙනවා. ඒක යන සංස්කාර වලට නේද? මෙන්න මේ ලයින් එක තදින් ගන්නවා නම් ඕගලන්ට තියෙන හීන මානෙ. කොහොමද ඒක තේරෙන්නේ? දැන් ඕගොල්ලෝ දන්නවා ඒ ඌරා කියන සත්තා අසුචි කනවා නේ. ඌරා අසුචි කනවායි කියලා ඕගොල්ලෝ ඌරට දීලා තියෙන අඩු තැනක් නේ. ඌරට නම් ප්‍රශ්නයක් නැහැ ඌ අසුචි කෑවා කියලා. ඕගොල්ලන්ගේ පැත්තෙන් හොඳ නැහැ. ඒ වගේම හරක තනකොළ කනවා නේ. හරක තනකොළ කනවායි කියලා ඕගොල්ලෝ හරකටත් දීලා තියෙන අඩු තැනක් නේ. අන්න දවසක් මම දැක්ක මිනිස්සේ තනකොළ පාගගෙන ආවා ගේ ඇතුළට. උළුවස්සට ඇවිල්ලා හැරිලා බලනකොට තමන් පාගපු තනකොළ ටික හරකේ උලාගෙන කනවා. දැන් කියනවා අනේ බලන්න මේ සතා මම මේ පාගපු තනකොළ ටික එයා උලාගෙන කනවායි කියලා. එතන හරක තනකොළ කනවායි කියලා හරකටත් දීලා තියෙන අඩු තැන. දැන් ඕගොල්ලෝ කනවා නේද මේ කතුරු බුරුංගතු වාගේවා. ඒවා ගස් වාගේ නේද? එතකොට ඕගොල්ලෝ ගස් කනවායි කියලා දැකලා බ්‍රහ්ම ලෝකේ බ්‍රහ්මයෝ ඕගලන්ටත් දීලා තියෙන අඩු තැන. ඕගලන්ට ප්‍රශ්නයක් නැහැ ඕගොල්ලෝ ගස් කෑවා කියලා. බ්‍රහ්මයාගේ පැත්තෙන් ඒක හොඳ නැහැ. ඒ වගේ තමයි ඌරාට ප්‍රශ්නයක් නැහැ ඌරා අසුචි කෑවා කියලා. ඕගලන්ගේ පැත්තෙන් ඒක හරි නැහැ නේ. මේක එහෙනම් සාපේක්ෂ දෙයක්. එහෙනම් ඕගොල්ලන්ගේ පැන්සලක් තියෙනවා නම් ලියා ගන්න පුළුවන් මේ ලයින් 1 එක උඩින්. මේක තදින් ගත්තොත් ඕගලන්ට තියෙන හීන මානිය කියලා. මේක තදින් ගත්තොත් තියෙන්නේ හීන මානි. ඊළඟට ඔයගලන්ට පේනව නේද මේ ලයින් 2 එක. මේක තදින් ගත්තොත් ඔයගලන්ට එනවා සමානයි කියන මානි. කොහොමද ඒක තේරෙන්නේ? ඒක එන්නේ සීලබ්බත උපාදානේ නේද? දැන් බලන්න ඔය ඉංජිනේරින් කරන දරුවා එයා පළවෙනි අවුරුද්දේම හිතන්නේ එයා ඉංජිනේරුවෙක් කියලා. හතරවෙනි අවුරුද්ද එනකොට එයා පෙරළ වැටෙන්නත් පුළුවන්. ඉංජිනේරුවෙක් වුණේ නැහැ. මෙඩිකල් ස්ටුඩන්ට් හැමදාම හිතන්නේ එයා ඩොක්ටර් කියලා. ඒ වගේ තමයි දිවි ලෝකේ යන්නේ කියලා හිතාගෙන සිල් රකින මනුස්සයා එයා හිතන්නේ දෙවි කෙනෙක් කියලා. මෙයා සීලේ පුරන්න ඉස්සෙල්ලා මැරලා අපාය යන්නත් පුළුවන්. නමුත් එතකොට එයා කල්පනා කරා එයා සමානයි කියලා. දෙවියන් හා සමාන. එහෙනම් මේ ලයින් 2 එක උඩින් ලියා ගන්න මේක තදින් ගත්ත නම් තියෙන්නේ සමානයි කියන මානෙ. සමානයි කියන මානෙ. ඊළඟට ඕගලන්ට පේනව නේද මේ ලයින් 3 එක කියන එක. එතකොට මේක තදින් ගත්තොත් ඕගලන්ට එනවා උසස් කියන මානෙ. මම මහතයි. මම ලස්සනයි. මට සල්ලි තියෙනවා නේද? උසස් කියන මානෙ. එතකොට එහෙනම් ඕගලන්ට පේනවා මේක හීන මානෙ. ලයින් 2 සමානයි කියන මානෙ. ලයින් ත්‍රීවලින් උසස් කියන මානය. එතකොට ඊළඟට පෙන්නනවා මානේ යම් කලක පටන් භික්ෂුව විසින් අභිමානී හිතකලසන්නේ දැන හිතකලසන අභිමානී නැති කරලත් දේවේද. අතිමානෝ චිත්තස්ස උපක්ලේශෝ. එතකොට අපි මෙතන අතිමානී කියන එක ලකුණු කරලා තිනවා පේනවා පල්ලේ. ඒතෝ අතිමානී කියන එක ඇති වෙන්නේ කොහමද? දැන් ওই අවුරුදු 16ක ගෑන ළමේ එයා ලස්සන නම් එයා අහංකාරයි නේද? ඒකෙන් අතිමානී කියන එක ඇති වෙන්නේ. ඕකේ සාධාරණ කාරණේ හැටියට තියෙන්නේ දුස්සීලභාවය. පානාතිපාත අදත්තා දානෙම කරනවා කියන එක. ඒක අපි හෙට පැහැදිලි කරන මෙත්ත සූත්‍රයත් එක්ක. ඒතර ඕගලන්ට පේනවා මේ අතිමානෙන් තම්බේ ඇති වෙනවා. අතිමානෙන් සාරම්භය ඇති වෙනවා. දැන් මං කිව්වා නේද මං තම්බේට උදාහරණයක් දෙන්නම් කියලා. ඇයි ගේවා දොළවල් වල රණ්ඩු සරවල් වෙන්නේ කියලා. දැන් හිතන්න බලන්න අපේ ගෙදෙට්ට හෙට රාත්‍රියට කෑමට එනවයි කියලා කට්ටියක්. හිතන්න බලන්න හෙට උදේ උණයෙන් පස්සේ ඒ ගෙදර නෝනා ඉඳන් කියනවා ඔයා ගිහිල්ලා අයිස්ක්‍රීම් එකක් අරන් එන්න. අද රාත්‍රියේ කට්ටියක් එනවා කෑමට. ඒ අයට මේ ඩෙසර්ට් එකට අයිස්ක්‍රීම් එකක් දෙන්න ඕනි කියලා. ඉතින් එතකොට දැන් භාවනා කරන කෙනෙක් හැටියට මම කල්පනා කරනවා ධර්මයේ කියවලා තියෙන කෙනෙක් හැටියට මේ තථාගතයන් වහන්සේ කිව්වේ මොකද්ද? බුදුහාමුදුරු කිව්වේ මේ අපි ආහාර ගන්නෙ මදයට නෙමෙයි මානයට නෙමෙයි මෙතන මේ ශාරීරියන්තම් පවත්වා ගන්න නේ. එතකොට ඒකේ අයිස්ක්‍රීම් එකෙන් ඇති වැඩේ මොකද්ද? කවුරු හරි ආවම බත් ටිකක් දුන්නට කමන්නේ නැහැ. අයිස්ක්‍රීම් එක වැඩක් නැහැ. ඒක මං කපලා දානවා. ඒක මගේ දික්තිය නේද? එහෙනම් මම මේ මනෝ සංකේතන ආහාර පාර දික්ටි පාරේ ඇවිල්ලා මං කියනවා අයිස්ක්‍රීම් එකක් ඕනේ නැහැ. ඒ වගේම මම තව පාරක යනවා. මම යනවා මේ ස්පර්ශ ආහාරයෙන් ගිහිල්ලා කෝදයට යනවා. මං කියනවා මේ ගෙදර ඉන්න මනුස්සයා මට හානි කරනවා. මගේ භාවනාවට හානි කරනවා කියලා. දැන් බලන්න ඔෆිස් එකේ පෙලක් අය ඕගොල්ලන්ට කරදර කරනවානේ. ඒ කරදර කරන්නේ ඕගොල්ලන්ටද නැත්නම් ඕගොල්ලෝ කරන වැඩේටද? කරන වැඩේට නේද? ඒතකොට සංස්කාර වලට හානි කරනකොට අපි ගන්නවා තමන්ට හානි කරනවා කියලා. දැන් මං අල්ලගෙන ඉන්නේ මොකක්ද? භාවනා කරන සංස්කාරය නේ. එතකොට ඒකට මට හානි කරනවායි කියලා මං ස්පර්ශාහාරයෙන් ගිහිල්ලා ක්‍රෝධයට යනවා මේ පැත්තෙන්. දැන් අම මේ මගේ දික්තියක් තියෙනවා මේ කවුරු හරි ආවම අයිස්ක්‍රීම් එකක් දෙන්න ඕනි නැති කියලා. මං යනවා තම්බේට. සිත දැඩි කරගන්නවා. මං කියනවා මං යන්නේ අයිස්ක්‍රීම් එකක් ගේන්න කියලා. අර gedera ඉන්න මිනිස්සයත් අනිවාර්යයෙන්ම මේ තුන්වෙනි පාරේ ගියා. එයාට තියෙනවා දික්තියක්. කවුරු හරි ගෙදෙට්ට එනවා නම් මේ කෑමට ඩෙසර්ට් එකට අයිස්ක්‍රීම් එකක් දෙන්න ඕනි කියනවා. ඒකට අමතරව එයා තව පාරක් යනවා නේ. කොයි එකද? එකද දෙකද හතරද? එක නේද? අයිස්ක්‍රීම් කියලා කියන්නේ කබලින්කාර ආහාරය. එයා රාග සල්ලෙන් අල්ල එයා කරපුවාන්. එයා කියන්නේ එයා කන්නේ තේ දෙයක් අනිත් අයට ගෙනත් දෙන්න කියලා. ඒ අයට දීලා මෙයාටත් සප්පායම් වෙන්න පුළුවන් නේ. එතකොට එයා පළවෙනි පාරේ තුන්වෙනි පාරේ ගිහිල්ලා එයා කියනවා අයිස්ක්‍රීම් එකක් ගේන්න ඕනේ කියලා එයා තම්බේට යනවා. දැන් මොකද වෙන්නේ? ගොනු දෙන්න යන ගන්නවා වගේ අන් දෙක හේතු කරගෙන ඉන්නවා නේ. කොච්චර දවසක් ඉන්නවද? දවසක් දෙකක් සතියක් කතාවක්වත් නැතුව ඉන්නවා නේ. ඔය අන් දෙක බුරුල් කරගන්න තරමට ඒ තමන්ට ඔය වැඩේ ලේසි. ගෙදර සැනසීම. කොහොමද බුරුල් වෙන්නේ? දැන් මං කල්පනා කරනවා මේ මනුස්සයාට මේ අයිස්ක්‍රීම් එක මෙච්චර ඕනනම් අද භාවනාව නැති වුණාට කමක් නැහැ. ඒක කරගන්න බැරි යනි. මං අයිස්ක්‍රීම් එක ගෙනත් දෙන්නම් කියලා. ඒතර මගේ පැත්තෙන් බුරුල් වෙනවා. අර අල්ලගෙන ඉන්න සංස්කාරය එදාට අතහරිනවා නේ. ගෙදර ඉන්න මනුස්සයා කල්පනා කරනවා අනේ මෙයාගේ භාවනාවට මේ තරම් හානි කරන මට ওই අයිස්ක්‍රීම් එක නැතුවට කමක් නැහැ. එයා අයිස්ක්‍රීම් කන සංස්කාරය එයා අයින් කරනවා නේද? එතකොට අන්න දැන් ඉතින් බුරුල් වෙනවා. ඉතින් ඔය ගෙදර සැනසීමයි ඔය තාත්තා පුතත් එක්ක අම්මා දුවත් එක්ක රණ්ඩු වෙනවා නේ. තාත්තා හිතනවා තාත්තා හරි කියලා, පුතා හිතනවා පුතා හරි කියලා. ඔය මනෝ සංචේතන පාරේ තියෙන දිට්ටි දෙකක් තමයි ගැටෙන්නේ. එතකොට ඊළඟට පෙන්නනවා මාන්නේ යම් කලක පටන් භික්ෂුව විසින් මදේ හිත කෙලසන්නේ දැන් හිත කෙලසන මදේ නැති කරන ලද්දේ වේ. මදෝ චිත්තස්ස උපක්ලේශෝ. ඉතින් මදයත් අපි ඕකේ ලකුණු කරලා නේ. ඔය අපිට තියෙන ওই ಜಾති මදේ නේද? මම සිංහල කියලා මම ඇමරිකන් කියලා හෙම ඒ ජාති මදයන් තියෙන. ඊළඟට ඕගොල්ලන්ට තියෙනවා නිරෝගී මදේ. දැන් කාට හරි කැන්සර් තියෙනවා නම් පිළිකාවක් තියෙනවා නම් ඕගොල්ලන්ට ඒක නැත්තම් අර මනුස්සය ඇවිල්ලා කිව්ව ගමන් යන්තම් එකපාරට වෙන්නේ මොකද්ද? යන්තම් ඇති මට ඕක නෑනේ. ඒ කියන්නේ අරයා මැරෙනවා මං ජීවත් වෙන. අන්න ඒක තමයි නිරෝගී මදේ. එතකොට ඊළඟට ඔය අප්‍රිකාව වගේ රටවල් වල ගෝත්‍රිකයෝ අනිත් ගෝත්‍රිකයන්ව මරනවා. අපේ ගෝත්‍රය නෙමෙයි කියලා. ඒක ගෝත්‍ර මදය. එතකොට ඒක සිත කෙලසනවායි කියලා ඒක පහ කරනවා. මහන්නියම් කලක බටන් භික්ෂුව විසින් ප්‍රමාදේ කෙලසන්නේ දැන හිත කෙලසන ප්‍රමාදී නැති කරන ලද්දේ වේද? ප්‍රමාදෝ චිත්තස්ස උපක්ලේශෝ. අපි දැන් ටිකට ඉස්සෙල්ලා ඉගෙන ගත්තා ප්‍රමාදී කියන්නේ මෝහයේ මූලයයි කියලා නේ. එතකොට ඔය දෙමාපියෝ කියන්නේ මේ ළමයා හරියට පමා වෙනවයි කියලා නේද? ප්‍රමාද වෙනවයි කියලා. ඔය ටීවී බල බල ගේම් ගගා ඉන්නවා. ඔය මේ පාඩම් කරගන්න නැතුව නේද? එතකොට මොකක්ද යාට උනේ? එයා ඔය පංචකාමයන්ට එහෙම යට වුණා. ඉතින් ඔක පෙන්නනවා කාය දුස්චරිත, වචී දුස්චරිත, මනෝ දුස්චරිත. ඒ වගේ මේ පංචකාමයන්ට කුණුකුණා යටත් වුණාම ඒ පුද්ගලයා මේ ප්‍රමාද වෙනවයි කියලා. එතකොට මේ කාරණා 16 සිත පිරිසුදු කරගත්තා. සතරපින් වහන්සේ පවසනවා එතම බුදුන් කෙරෙහි නොසැල්ලෙන පැහැදීමෙන් යුක්තය. භාගතුන් වහන්සේ මේ කාරණෙන් අරියත්තේ සම්මා සම්බුද්දේ විජ්ජාචර සම්පන්නයි කියලා මිතිවිසෝ ගාථාවේ තේරුම. ඒක අපි දන්නවා නේද? හොඳයි අපි බලමු දන්නවද? මොකද්ද සම්මා සම්බුද්දයි කියලා කියන්නේ? ඔකට තියෙනවා සූත්‍ර දේශනාව. ගෙදර පොත් තියෙනවා නම් බලන්න පුළුවන්. සංයුත්ත නිකායේ 3 පොතේ පිටුව 115. ඒකට කියනවා සම්මා සම්බුද්ධ සූත්‍රය කියලා. ඒක පෙන්නනවා රූපස්ස නිබ්බිදා විරාගා නිරෝධෝ අනුප්පාද විමුක්තෝ ප්‍රඥා විමු සම්මා සම්බුද්ධෝති උච්චති කියලා. රූපස්ස නිබ්බිදා විරාගා නිරෝධෝ අනුප්පාද විමුක්තෝ සම්මා සම්බුද්ධෝති උච්චති කියලා. රූපය ගැන කලකිරෙන විරාගී නිරෝධය ඇති වෙලා සම්පූර්ණ විමුක්තිය ඇති වුණා නම් සම්මා සම්බුද්ධයි කියලා කියනවා. ආපහු ඒ වචන සෙට් එකම භාවිතා කරලා කියනවා රූපස්ස නිබ්බිදා විරාගා නිරෝධෝ අනුප්පාද විමුක්තෝ ප්‍රඥා විමුක්තෝති උච්චති කියලා. රූපය ගැන කලකිරලා විරාගී නිරෝධය ඇති වෙලා සම්පූර්ණ විමුක්තිය ඇති වුණා නම් ප්‍රඥා විමුක්තියයි කියලා කියනවා. එතකොට එහෙනම් මොකද්ද සම්මා සම්බුද්ධයි කියන්නේ? ඉහළම වූ ප්‍රඥා විමුක්තියට තමයි සම්මා සම්බුද්ධයි කියලා කියන්නේ. තථාගතයන් වහන්සේ නූපන් මාර්ගයේ උපද්දරු. අනිත් අය බුදුහාමුදුර උපද්ද වූ පාර දිගේ ගිහිලා තමයි ඒ නිර්වාණයට යනවයි කියන එක කරගන්න. ඒකයි සම්මා සම්බුද්ධ කියලා කියන්නේ. ඊළඟට පෙන්නනවා විජ්ජාචරණ සම්පන්නෝ කියලා නේද? විජ්ජා කියලා කිව්වහම තථාගතයන් වහන්සේට ඥානයන් 73ක් තියෙනවා. ඒකෙන් 3ක් තථාගතයන් වහන්සේ හුඟක් සූත්‍ර දේශනාවල උළුප්පලා පෙන්නනවා. එතකොට ඒ පළවෙනියට තියෙනවා බුදුහාමුදුරන්ට බුදුහාමුදුරු පෙන්වන පුබ්බේ නිවාන සුති ඥානිය කියන එක. තථාගතයන් වහන්සේට අතීත භවයන් මෙනෙහි කරන්න පුළුවන්. කල්ප ගණන්. එතකොට කල්ප විනාශ වෙන තැන්. ඒ වගේම ඕවලංගෙත් අතීත භවයන් මෙනෙහි කරලා කියන්න පුළුවන් පුබ්බේ නිවාන සුති ඥානිය. ඊළඟට තථාගතයන් වහන්සේට තියෙනවා චුතූපපාත ඥානිය. එතකොට මෙන්න මේ පුද්ගලයා මේ කාය වචී මනෝ සුචරිතයන් ඇතුළු ඉඳලා ආරයන්ට ගරහලා අනාගතේ මේ වගේ තැන්වල නරක තැන්වල ඉපදෙනවා. මේ පුද්ගලයා කාය වචී මනෝ සුචරිතය ඇතුව තාතන් වහන්සේට ගරහන්නේ නැතුව අනාගතේ මෙන්න මේ වගේ හොඳ තැන්වල ඉපදෙනවායි කියලා මේ චුතූපපාත ඥානිය කියන්න පුළුවන්. ඊළඟට තථාගතයන් වහන්සේ ආශ්‍රව නැසුවා. ඕගලන්ටත් ආශ්‍රව නැසන විදිය බුදුහාමුදුරන්ට කියලා දෙන්න පුළුවන්. ඒක තමයි ආශ්‍රවක්කේ ඥානිය. ඔන්න ඒ 3 ඥානයන් තථාගතයන් වහන්සේ උගත් සූත්‍ර දේශනාවල උළුප්පලා පෙන්නනවා. ඊළඟට චරණ ධම්ම. අහලා තියෙනවද චරණ ධම්ම? 15 චරණ ධම්ම කියලා කියන්නේ ඒ 15 කැඩෙනවා 4යි 7යි 4යි කියලා කොටස් තුනකට. ඒ පළවෙනි 4 තියෙන්නේ මේ පාතිමෝක්ෂ සංවර සීලය කියන එක තියෙන පළවෙනි කාරණේ හැටියට පාතිමෝක්ෂ සංවර සීලය. ඒ කියන්නේ දැන් ගෘහපතියෙක් නම් පංචශීලයේ තියෙනවා නේද? ඊළඟට අරියටමගේ යන කෙනෙක් හැටියට ගත්තාම මුසාවාද විතරක් නෙමෙයි පරුසාවාච පිසුනාවාච සම්ප්‍රප්ලාපත් නැති වෙන්න ඕන. සම්මා ආජීවී තීරණ ගොඩක් සීලයක් භාවිතා කරන්න ඕන. භික්ෂුන් වහන්සේ නම ගොඩක් සීලයක් භාවිතා කරන්න ඕන. පාතිමෝක්ෂ සංග්‍රහ සීලය. ඊළඟට පෙන්නනවා ඉන්ද්‍රිය සුගත ධාරෝ කියලා දෙවෙනි කාරණය. ඒ කියන්නේ දැන් අපි ඇහෙන් රූපයක් බැලුවොත් මොකද වෙන්නේ? මෙයා හරි ලස්සනයි කියලා අභිජ්ජා වෙනවා. තත්පරින් 10කක් කියන්නේ ලපයක් වගේ එකක් හොයාගත්තා දෝමනස්සේ. ඇහෙන් රූප වල සතුට වෙන්න බෑ. මොකද අපිට අඩුපාඩුවක්ම පේනවා. එතකොට ඉතින් දැන් බලන්න ඉතින් ඕවා මොකටද අපි ඇති කරගන්නේ නේ? දෝමනස්සේ දුකක් කියලා ඕගොල්ලෝ දන්නවනේ. එහෙනම් ඉන්ද්‍රිය සංවර කරගන්නවා. තුන්වෙනි කාරණයට පෙන්නනවා භෝජනීය පමණ දැනගෙන ගන්නවා කියලා. ඒ කියන්නේ මොකක්ද? ඒක පෙන්නනවා මේ භික්ෂුන් වහන්සේ නමක් ආහාර ගන්නේ මේ ශාරීරිය පවත්තන්න ලස්සන වෙන්න නෙමෙයි මදේට නෙමෙයි කියලා කියනවා. එහෙම කිව්වට තථාගතයන් වහන්සේ හරි ගැඹුරු අවබෝධයකින් උක දේශනා කරලා තියෙනවා. දැන් හිතන්න බලන්න ඕගොල්ලෝ මෙතන ඉඳන් බත් කනවා. ඔය හොද්දට ලුණු චුට්ටක් මදි නම් ඒක ඇති නේද ඕගලන්ගේ ශරීරෙ මෙතන නැගිටවන්න. ඇවිදගෙන ඊට පස්සේ කුස්සියට යන්න. එතනින් ලුණු එක අරගෙන ආපහු මෙතෙන්ට ඇවිදගෙන යන්න. මොකද ඒ ඕගොල්ලෝ කරන්නේ? වේදනාවට ප්‍රතිචාර දක්වනවා. වේදනාවට ප්‍රතිචාර දක්වනවා නම් චිත්ත සමාධිය කියන එක පවතින්නේ නැහැ. එහෙනම් බුදුහාමුදුරුවෝ මේ පෙන්වන්නේ නිද්ධිපාද ධර්මය. දැන් බලන්න ඕගොල්ලෝ ඕක කරන්නේ මොකද? ඕගලන් ලුණු ඕනි නිසාද? ලුණු ඕන නම් ඔන්න කුස්සියට ගියා අතවද ගන්න. ලුණු ටිකක් අල්ලට දාගෙන කට දා ගන්න පුළුවන්. අපි එහෙම කරන්නේ නැහැ නේ. අපි වේදනාවට ප්‍රතිචාර දක්වනවා. දැන් අපි කියුවේ අර ඉන්ද්‍රිය සුගත ධාරෝ කියලා. ඒ කියන්නේ ඡන්ද සමාධියට ඉන්නව හතුරු දෙන්නේ. අවිජ්ජා දෝමනස. ඒක නැති කරගන්නයි ඉන්ද්‍රිය සංවර කරගන්නේ. මේ ඉද්ධිපාද ධර්මෙ පෙන්නන්නේ බුදුහාමුදුරුවෝ. එතකොට ඊළඟට පෙන්නන ජාගරියන් කියලා. අහලා තියෙනවා නේද ඒක? නිදිමරනවා කියලා නේද අහලා තියෙන්නේ? නිදි මරනවා කියන එක නෙමෙයි ඒක තියෙන්නේ. හැබැයි නිදි මරාගෙන තමයි ඒක කරන්නේ. භික්ෂුන් වහන්සේ නමක් මුළු දවස තිස්සේම උත්සාහ කරනවා මේ පංච නීවරණ නැතුව ඉන්න. කාමච්ඡන්ද ව්‍යාපාද තීනමිද්ධ උද්ධච්ච කුච්ච විචිකිච්ඡ. රාත්‍රී කාල නිින්දට යන්නේ ඉස්සෙල්ලා මෙහි කරලා බලනවා අද දවස තුල මට කාමච්ඡන්දයක් ඇති වුණා. ඇති වුණා කියලා දැනගත්තොත් ඒක පහ කරනවා. නැත්තම් නැති කියලා සතුටු වෙනවා. ඒක හරියට ඔය තරුණ කාන්තාවක් කණ්ණාඩියක් ඉස්සරහට ගිහිල්ලා බලනවා උරුලෑවක් එහෙම තියෙනවද කියලා. තියෙනවා නම් විජාට ඒක පහ කරනවා, නැත්නම් නැතේ කියලා සතුටු වෙනවා. ඉතින් ඔකට කියනවා පච්චවෙක්කතාවයයි කියලා. තර විදිහට අර පංච නීවරණයන් චෙක් කරලා බලන එක. ඒක භාවනාව. ඒකට දැන් අපි කාරණා හතරක් කිව්වා. ඒකට තව කාරණා හතක් එනවා. කොහෙද මේවා දේශනා කරලා තියෙන්නේ? සේක පටිපදා සූත්‍රයේ, සේක සූත්‍රයේ මජ්ක්‍ධිම නිකායේ 54 වෙනි සූත්‍ර දේශනාව ආනන්ද හාමුදුරුව තමයි පැහැදිලි කරන්නේ. එතකොට ඒ හතේ තියෙන්නේ මොකද්ද? පළවෙනි කාරණේ ශ්‍රද්ධාව. තථාගතයන් වහන්සේ අරිය සම්මා සම්බුද්දයි විඥාචරණ සම්පන්නයි කියලා ওই විදිහට ශ්‍රද්ධාවක් තියෙනවා. දෙවෙනි කාරණේ තමයි හිරිය. පව කරන ලැජ්ජාව වෙනවා. පානාතිපාත අදත්තා දාන කරන ලැජ්ජාව වෙනවා. තුන්වෙනි කාරණේ තමයි ඕතප්පය. පව් කරන්න බය වෙනවා. පානාතිපාත අදත්තා දාන කරන්න බය වෙනවා. හතරවෙනි කාරණට පෙන්වන බහුශ්‍රත භාවය කියන එක. ඇසු පිරු තැන් තියෙනවා. ඒක නම් අද හරිය වටිනවා නේද? අද ඕගලන්ට හරියට බොරු අහන්නම් වෙනවා නේද? බුදුහාමුදුරුවෝ ලංකාවේ ඉපදෙනවායි කියලා තාන්නම් වෙනවා නේද? තථාගතයන් වහන්සේ කවදාවත් මේ ලංකාවේ බුද්ධත්වයට පත් වෙන්නේ නැහැ. හැමදාම ඉන්දියාවේ හැමදාම එකම තැනක. ඒවට හේතු තියෙනවා, ප්‍රත්‍ය තියෙනවා. ඒව නොදන්නා කට්ටියෝ කියලා අපාය යනවා. ඔය සූර්යයා දෙකක් අතර තියෙනවා මහා විශාල ග්‍රහලෝකයක්. මෙයා ගිහිල්ලා ඒක ඉපදේ. කරුවල ග්‍රහලෝකයක්. එතකොට ඒක ඉපදුනාම අර ගෙම්බවල්ලා ගන්නේ කකුල් දෙකයි අද්දෙකයි වගේ ඔක්කොම එකට එකවල අල්ලා ගන්න. අල්ලා වීසි කරනවා. තථාගතයන් වහන්සේගේ භූමිය නැති කළා කියලා. අපායවත් හිමෙන්නේ. ඒ තරම් ධර්මයේද. ඉතින් ඔවා කියපු කට්ටිය කලිනුත් ඉන්නවා, දැන් ඉන්නවා අපායේ. එතකොට දැන් බෞසුත භාවයේ තියෙනවා නම් ඔවා දන්නවා. හැමදාම බුදුහාමුදුරුවෝ එකම තැනක බුද්ධත්වයට පත් වෙනවා. ඉන්දියාවේ ඔය බුද්ධත්වයට පත් වෙච්ච ඒ තැනම තමයි. එතකොට ඊළඟට පෙන්නනවා පස්වෙනි කාරණයට ආරද්ධ විරිය තියෙනවායි කියනවා. ඒක ටිකක් ගැඹුරු විරියක්. ඒක පෙන්නනු අකුසලානං ධම්මානං පහානාය කුසලානං ධම්මානං උපසම්පදාය කියලා. ඉතින් අද උදේ ඉගෙන ගත්තේ අනුප්පන්නානං පාපකානං කියලා නේ. ඒ පළවෙනි විරියවත් නැත්තම් ඕක ඇති වෙන්නේ නැහැ. ඊළඟට හයවෙනි කාරණයට පෙන්නනු සතිමා හෝති කියලා. සතිය තියෙනවා. දැන් ඔය පෙලක් අය කියනවා නේද, මම පොඩි කාලේ මෙතන සෙල්ලම් කර කර හිටියයි කියලා. අන්න ඒ වගේ මෙයාට මේ කලින් බවවල ඒවා හිටන් බොහෝ කල් කරපු දේවල් සිහි කරන්න පුළුවන්කම කියන එක තියෙනවා. ඊළඟට හත්වෙනි කාරණයට පෙන්නනවා ප්‍රඥාව තියෙනවායි කියලා. ඒ කියන්නේ සමුදය අස්තංගමේ දැකීමෙන් ඇති වෙන ප්‍රඥාව. අද උදේ භාවනා කළේ සමාධි භාවනා සූත්‍රය. ඒක සමුදය අස්තංගමේ අවබෝධ කරගත්තා නම් අන්නේ ඒ ප්‍රඥාව. එතකොට දැන් අපි 4යි 7යි 11ක් කිව්වා. තව කාරණා හතරක් තියෙනවා. ඒක තමයි ප්‍රථම ධ්‍යාන, ဒုတိය ධ්‍යාන, තෘතිය ධ්‍යාන, චතුර්ථ ධ්‍යාන කියනවා. එතකොට ඕවට තමයි ආලෝස්චරණ ධම්ම කියලා කියන්නේ. එතකොට කවුරු හරි ওই ත්‍රිවිධ ඥානියන් සහිතව ওই පාලෝස්චරණ ධම්ම සිහි කරනවා නම් එයාට පංච බලයන් පංච ඉන්ද්‍රියයන් බවට පත් කරන්න පුළුවන්. ඒ තරම් වටිනා උදයක්. දැන් ඔය සේක පටිපදා සූත්‍රයේ හොඳ වටිනාකමක් තියෙනවා. දැන් ඕගොල්ලෝ ඒක අදහවස කියවලා හරි අහලා හරි ඊට පස්සේ පහුවදා උදේ ගිහිලා ඕන භාවනාවක් කරනවා නේද, බෞද්ධ භාවනාව. සිත එකඟ වෙන ස්වභාවයක් මේ සේක පටිපදා සූත්‍රයේ තියෙනවා. එතකොට ඊළඟට පෙන්නනවා මේ සුගතේ ලෝකේ දන්නාසේක අනුත්තරෝ පුරුෂ ධම්ම සාරතී කියනවා නේ. මොකක්ද ඒ කියන්නේ? අන්‍ය පුරුෂයන්ව දමනය කරනවා, අඟුලි මාලව දමනය කරයි කියන එක නේ. මොකද අඟුලි මාලව දමනය කළාම ඕගලන්ට මොකද බලන්න? බුද්ධ කාලේ හිටියනම් අඩු ගන්න බෙල්ලවත් බේරුණායි කියලා හිතන්න පුළුවන් නේ. ඒක නෙමෙයි ඒ කියන්නේ. මොකද තථාගතයන් වහන්සේ බුද්ධ වචනයෙන් කියනවා සලායතන විභංග සූත්‍රය, අනුත්තරෝ පුරුෂ ධම්ම සාරතියයි කියන්නේ කුමක් නිසාද කියලා. ඔය අලියෙක්ව අස්සෙක්ව දමනය කරන එක්කෙනා එයා ඒ උතුරු දිසාවට එහෙම ගෙනියනවා. ඒ වගේ තථාගතයන් වහන්සේ අපිව දිසාවල් අටකට ගෙනියනවා. ඒකට කියනවා අට විමුක්ෂය කියලා, විමුක්තියන් අටක්. ඒකේ පළවෙනියට තියෙන්නේ රූපං රූපානුපස්සති කියන එක. දැන් හිතන්න බලන්න මම කහකසිනිය වඩපු කෙනෙක් කියලා. හිතන්න බලන්න මම කහපාටක් දකින්නවා කියලා. දැක්ක ගමන් මම මුළු ලෝකෙම කහ කළා. අර දැකපු කහපාට මම ඉක්මවලා ඉන්නවා. උදාහරණයකින් කියනවා නම් හිතන්න බලන්න ඉඩෝර කාලයක් තියෙනවා. ඔයාලගේ ගෙදර තියෙන කහමල් දෙකයි. ඉතින් ඕක කඩනකොට පරිස්සමින් කඩනවන්නේ දෙකක් බිම වැටුනොත් අනිත් එක පූජා කරන්න හම් වෙන්නේ එකයිනේ නේද? කවුරු හරි ඉල්ලුවොත් කියනවා දෙන්න විදියක් නැහැ. මෙච්චරයි තියෙන්නේ කියලා නේද? මලකට විශාල අගයක් දීලා තියෙනවා නේද? දැන් එතකොට ඊළඟට හිතන්න බලන්න කහමල් යායක් තියෙනවායි කියනවා. එතකොට මල් කඩනකොට එහෙන් කඩනවා මෙහෙන් කඩනවා බිම වැටුනට කමක් නැහැ. කවුරු හරි ඉල්ලුවොත් කියනවා මසුරු කම නැත්තම් ඒ ඕන තරම් තියෙන කඩා ගන්නයි කියලා නේ. මලට දීලා තියෙන අගේ අඩුයි නේ. ඔන්න ඔය අර්ථයයි තියෙන්නේ. ඒ කියන්නේ ඕගොල්ලෝ දන්නවද ඕගොල්ලන්ගේ මනස කවුරු හරි කෙනෙක් කරේ යැදිලා යන්නේ වර්ණේ නිසා කියලා. වන්නිබා බුදුහාමුදුරු සූත්‍රයක ඕක දේශනා කරා. ඒ වර්ණේ සුදු වෙන්න ඕනේ නැහැ, කහ වෙන්න ඕනේ නැහැ, රතු වෙන්න ඕනේ නැහැ, කළු වෙන්න ඕනේ නැහැ. ඕගලන්ට ආවේනික වර්ණයක් තියෙනවා. ඒක තේජෝ ධාතුවත් එක්ක සම්බන්ධයි. එතකොට දැන් හිතන්න බලන්න මගේ සිත ඇදිලා යන්නේ කහ පාටයි කියලා. හිතන්න බලන්න මං කහ කසිනේ වඩුක් කෙනෙක් කියලා හිතන්න. එතකොට මම දකින්න කාන්තාවගේ මූණේ කහ පාටක්. දැකපු ගමන් මම මුළු ලෝකෙම කහ කරනවා. ආ කහ කසිනේ භාවිතා කරනවා. එතකොට මට ඇති වෙන්න කහ තියෙනවන්නේ. එතකොට මට මෙයාගේ මූණේ තියෙන කහෙන් ඇති වැඩක් තියෙනවා. මේ අර මල් යායක් තියෙනවා වගේ නේද? එතකොට මම මෙයා වේක් මෝනවා. අන්න අභිභුය කියන වචනේ තථාගතයන් වහන්සේ භාවිතා කරනවා. ඒක තමයි පළවෙනි විමුක්තිය. දෙවෙනි වෘත්තියට ඔහම කහ පාට දකින්න ඕනේ. එයා මුළු ලෝකෙම කහ කළා ඒක මොලා ඉන්නවා. ඒතර තුන්වෙනි විමුක්තිය තමයි සුභ කියන විමුක්තිය. අපේ ශරීරය හරි අසුභයිනේ. ඉතින් කවදා හරි ඔක තේරුම් ගත්තාම මෙත්තාව භාවිතා කරලා ඔබ ඉක්මවන්න පුළුවන්. ඒක තමයි තුන්වෙනි විමුක්තිය. 4, 5, 6, 7 කියන්නේ ආකාස සංඥායතන, විඥානාංචායතන, ආකින්චනායතන, නිවසඤ්ඤා, නාසඤ්ඤායතන. ඒකෙන් කියවෙන්නේ කොහොම හරි ආකාස සංඥායතන පැනගත්තා නම් වැඩේ හරි කියලා. පෙලක්කයි ආනාපාන සතිය කළ හුස්ම ඇදෑදී දල ඔබට යනවන්නේ. බුදුහාමුදුරු කියන්නේ ඒක මහත්ඵලයි මානිසංසයි කියලා. එතකොට ඔක යන විදියයි වැදගත් වෙන්නේ. මොන ක්‍රමයටද අපි යන්නේ කියන එක. අපි ඒක තව චුට්ටකින් පෙන්නනවා. එතකොට දැන් හතක් කිව්වා. අටවෙනි එක තමයි නිරෝධ සමාපatti. ඔන්නේ දිසාවල් අටට අපි ඔය යවන නිසායි තථාගතයන් වහන්සේ අනුත්තරෝ පුරුසම්ම සාරතී කියන්නේ. දැන් නම් පේනවා වැඩක් තියෙනවයි කියලා නේද? තමන් මතේ විමුක්තියට යවන. දෙවිවරුන්ට අනුශාසනා කරන්නේ බුද්ධෝ භගවාති. භාග්‍යවත් ලෝභය නැති කරා නම්, භාග්‍යවත් දේශය නැති කරා නම්, භාග්‍යවත් නේද? එතකොට මෝහය නැති කරා නම් භාග්‍යවත්. එතකොට දැන් පේනවා දිතිවිසෝ ගාථා බොහොම ගැඹුරුයි කියලා නේ. ඉතින් ඔය බුද්ධානුස්සතිය හැම වඩනවා නම් ඔය 15 චර්ම ධම්ම හැම සිහි කරන්න ඕන. එතකොට ඊළඟට මේක පෙන්වනවා ධර්මයේ නොසැලෙන පැහැදීමෙන් යුක්ත වෙනවා. සාක්ඛාතෝ භගවතා ධම්මෝ ඒ ගාථාව නේද? ඔක පෙන්වනවා නේද විඤ්ඤෝ හීති කියලා. මේක නොනැත්තන්ට. ඊළඟට පෙන්වනවා සුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ කියන ගාථාව. ඉතින් ඔක පෙන්වනවා නේද යදිදං චත්තාරි පුරුෂ යුගානි අට පුරුෂ පුද්ගලා කියලා. ඒකට අයිති වෙන්නේ සෝවාන් සකදාගාමි අනාගාමි අරියත් කියන අය විතරයි. ඔය සුපටිපන්නයි කියන එක නිකං ගුණයක් නෙමෙයි. ඔක පෙන්වන උපාදාන පරිවර්තන සූත්‍රය. ඒක පෙන්වන කවුරු හරි රූපය දැනගන්නවාද? රූපයේ සමුදය දැනගෙන, රූපයේ අස්තංගමේ දැනගෙන ඒ ප්‍රතිපදාවේ ඉන්නවනම් අන්න එයා සුපටිපන්නයි කියලා. ඒ කියන්නේ මගඵල ලබලා සමුදය අස්තංගමේ දැක්කොත් මගඵල ලබනවා. මගඵල ලබලා නිකම්ම බෑ. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ඉන්නත් ඕනේ. අන්න ඒ පුද්ගලයා තමයි සුපටිපන්න වෙන්නේ. ඊළඟට සාමීච්ච පටිපන්නයි කියන එක පෙන්වන චූලාස්සපර සූත්‍රය. දැන් අපි පෙන්වන්නේ අර අභිජ්ජා ව්‍යාපාද ඔය මායාව දක්වා ඒ කාරණා අන්න ඒව පහ කළා නම් එයා සාමීච්ච පටිපන්නයි කියලා බුදුහාමුදුරුව පෙන්වනවා. ඉතින් මේ විදිහට මේ බුදුහාමුදුරුව ගැන ධර්මයේ ගැන සංඝයා වහන්සේලා ගැන පැහැදුනහම එයාට මේ කාරණා පහක් ඇති වෙනවා. ප්‍රමෝදය, ප්‍රීතිය, පස්සද්ධිය, සුඛය, සමාධිය කියලා පහක් ඇති වෙනවා. දැන් ඔයගොල්ලෝ දන් දීපු දවසට හරි සන්තෝසයි නේ. ආම්දුරන්ට දන් දීලා ආව. ඉගන්නේ කව තිගන්නටත් දෙනවා නේ. සතේ කව සතාටත් දෙනවා. ඔය ප්‍රමෝදයේ තියෙන ඉහළ ප්‍රමෝදයේ කරා ගෙන යාමේ හැකියාව. අන්න ඒකට තමයි ප්‍රීතිය කියලා කියන්නේ. දැන් බලන්න ඕගොල්ලෝ මෙතන වාඩි වෙලා ඉන්නකොට කොන්ද රිදෙනවා නම් ඔයගොල්ලෝ නැගිටලා යන්නත් හිතෙනවා. ප්‍රීතිය තියෙනවා නම් මෙතන ඉඳ හිතෙනවා නේ. මොකද්ද ප්‍රීතියෙන් උනේ? අර කායික පීඩාවෙන් රිදෙන තැන ගැන අවධානයක් නැහැ. අර ඔළුවේ ප්‍රීතිය තියෙන තැනටයි අවධානය තියෙන්නේ. නම් කාය පස්සද්ධිය තියෙනවා. ඊළඟට ඕගොල්ලෝ මෙතනින් කොහාට හරි යන්න ඕනේ කියලා හිතන්නේ මොකද? ඔයගොල්ලෝ කල්පනා කරනවා මේ භූමියේ කොහේ හරි සැපපුටුවක් ඇති කියලා නේ. ඒ කියන්නේ විඥානේ පිටත විසිරෙනවා. එතකොට දැන් ඇතින් මේ ප්‍රීතිය තියෙන්නේ මෙතන නම් මෙතනම ඉන්න හිතෙනවා. එහෙනම් විඥානේ ඇතුළත පිහිටනවා. ඉන්වර්ඩ්ලි කොම්පෝස් කියලා කියනවා. එතකොට එහෙනම් චිත්ත පස්සද්ධියක් තියෙනවා. ඉතින් විඥානේ ඇතුළත පිහිටෙවුවා නම් සුඛයි. තාම පුටු හොයනවා නම් පිටත සුඛයක් නැහැ නේ. තාම හොයනවනේ. එතකොට ඇතුළත පිහිටියාම සුඛයි. එතකොට ඒ සුඛෙන් සමාධිය ඇති වෙනවා. එහෙනම් ප්‍රමෝදයෙන් ප්‍රීතිය, ප්‍රීතියෙන් පස්සද්ධිය, පස්සද්ධියෙන් සුඛය, සුඛෙන් සමාධිය ඇති වෙනවා. ඉතින් මේ වගේ සමාධිය ඇති, මේ වගේ ප්‍රඥා ඇති ඒ භික්ෂුව කලුවාල් ඇටස් කළ ඇල්ලාලේපත් නොයෙක් සූප ඇතු නොයෙක් ව්‍යංජන ඇතු අනුභව කළත් ඒ අන්තරාය පිණිස නොවේ කියලා කියනවා. මහණෙනි කිලුටුව මරඳුනා වස්ත්‍රය පිරිසුදු ජලය ලැබ යම්සේ පිරිසුදු වේද බබලන්නේ වේ. කෝයේ දමල කරන් රිදී යම්සේ පිරිසුදු වේද බබලන්නේ වේ. මහණේ පරිද්දෙන් මෙමුදු සීල ඇති, මෙමුදු සමාධිය ඇති, මෙමුදු ප්‍රඥා ඇති භික්ෂුව කලුවාල් ඇටස් කළ ඇල්ලාලේපත් නොයෙක් සූප ඇතු නොයෙක් ව්‍යංජන ඇතු අනුභව කළත් අන්තරාය පිණිස නොවේ කියලා කියනවා. ඉතින් මෛත්‍රී සාධකයෙන් එක් දිසාවකට වාසය කරනවා. ඒ වගේම දෙවෙනි දිසාව, තුන්වෙනි දිසාව, හතරවෙනි දිසාව උඩ යට මහත් බවට පැමිණ අප්‍රමාණ වෛර රහිත, ව්‍යාපාද රහිත මෛත්‍රී සාධකයෙන් පතුල වාසය කරනවා. දැන් බලන්න උතුරු දිසාවේ මිනිස්සු ඉන්නවා නේ. ඒ වගේ සත්තු ඉන්නවා. ඒතර අපි ඊයයට මෙත් මෛත්‍රිය වඩනවා නේ, මෙත්තාව. අපි තව චුට්ටක් එහාට ගියොත් අර ඇක්සිස් එක දිගේ අපායවල් තියෙනවා. විශාල සෙනඟක් නේද? එතකොට ඒ ඇයිට ඔක්කොට මෙත්තා. තව චුට්ටක් ඈතට ගියොත් දිවි ලෝක නේද? ඇති බලන් දැම් මනුසු ලෝකෙද මේ සෙනග වැඩි දිවි ලෝකෙද දෙවි ලෝක දැ මේ මනුසු ලෝක ඉන්නේ 7 බිලියන්නේ පළවෙනි දිවි ලෝක චතුර්මා රාජ්‍යක 72 බිලියන් ඊළඟක 700 බිලියන් ඔහොම වැඩි වෙලා ඔය පළවෙනි ධ්‍යාන තලයට එනකොට ට්‍රිලියන් එකක් විතර බ්‍රහ්මයෝ ඉන්නවා. ඒතර විශාල ප්‍රමාණයකට උගුල මෙත්තා වඩනවා. ඒ වගේ නැගෙනහිර දිසාව, දකුණු දිසාව, බටහිර දිසාව උඩ යට හැමතැනටම මේ මෙත්තාව කියන එක වඩනවා. ඒතර මේකේ මෙත්තා වඩන්නේ කියලා තියෙන්නේ මේ දිසාවල ඉන්න සත්‍යයන්ට නේද? ඉතින් මේකේ කොතනකවත් කියලා තියෙනවද මම නිදුක්කෙම්මා කියලා? කියවල බලන්න. කොතනකවත් නැහැ නේ. ඇයි එහෙනම් අපි ඒක කියන්නේ? කවදාවත් නොකිය යුතු දෙයක් තමයි ඒක. මට අප වෙන්න පුළුවන් තථාගතයන් වහන්සේ කිසිම තැනක ඕක කියලා නැහැ. සූත්‍ර පිටකේ, විනය පිටකේ, අභිධම් පිටකේ කිසිම තැනක ඕක නැහැ. බුදුහාමුදුරු යමක් කිව්වනම් ඒක කරන්න, කිව්වේ නැත්නම් අම්මා අප්පා කිව්වත් කමන්නේ කරන්න එපා. ඉතින් මේවා කියන්න ලැජ්ජයි. පොඩා කාලේ ඉඳන්ම ඕගලන්ට පාසල් වල ඉඳන්ම ඕවා උගන්වලා තියෙනවා නේ. ඒක වැරද්ද අපි හෙට පෙන්නා දෙනු. මේ මෙතන ඔගොල්ලෝ මගපල් ලබනකොට ගලවන දොර පොල්ලක් තියෙනවා. මේ මනෝ සංචේතනාපාර සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියලා. ඒකට මම නිදුක්කෙන් මාගුවම් ගහනවා මෙතනින් ඇනි. තමන් කුලයක නැලෙන්නේ. අන්න තමන්ට මගපල් ලබන්න බැරි වෙනවා. ඒතකොට ඕගොල්ලෝ කරන තව වැරද්දක් දන්නවා. ඕගොල්ලෝ කියනවා නේද මම නොවේ, මගේ නෙවෙයි, මගේ ආත්මය නොවේ කියලා. මොකද්ද ආත්මය කියන්නේ? ඕක එංගලන්තේ සුද්ධව ට්‍රාන්ස්ලේට් කරේ නැහැ ඔය ආත්මය කියන එක. ඒ කියන්නේ එයා දැනගට හිටියා මේක නොට් සෙල්ෆ් කියලා. ආත්මය කියන්නේ මේ පර්මනන්ට් සෝල් එකක් කියන එක නේ, නිත්‍ය එකක්. ඒ පෙන්නන්නේ. එතකොට මෙයා මේ මගපල් ලබන එක්කෙනා මෙයා මේක හොයාගෙන යනවා. මොකද්ද මේ කොහෙද නිත්‍ය එකක් තියෙන්නේ? හම්බ වෙන්නේ නැහැ නේ. නැති එකක් කොහොමද හම්බ වෙන්නේ? ඒ කියන්නේ උඩින් ඇනේ ගැහුවා. දැන් ඒක පාවිච්චි කරන්න මේම මම නෙවෙයි, මගේ නෙමෙයි, තමා නෝවේ. අර පුද්ගලෙක් ඇඟිලි දික් කළා කියන්නේ තමාගෙන. අන්නේ අර්ථයෙන් ගන්න. ආත්මය කියන වචනේවත් පාවිච්චි කරන්න එපා. එතකොට දැන් දැන් අපි පෙන්නනවා මෙතන මේ තමන් මෙතන මේ කුලේ දැන් මම නිදුක්කෙම්මා කියලා එහෙම ගත්තොත් ඕගොල්ලෝ ඒ කුලේ කැලෙනවා. ඊට පස්සේ තමන්ගේ මිනි පෙට්ටියට තමා මැනේ ගහගත්තා වගේ මගපල් ලබන්න බැරි වෙනවා. ඕකේ වැරද්ද අපි හෙට පෙන්නා දෙනවා. එතකොට ඊළඟට පෙන්නනවා මේ කරුණාසාගත සිතින් දිසාවට පතුරලා වාසය කරනවා. මුදිතාසාගත සිතින් දිසාවට පතුරලා වාසය කරනවා. උපේක්ඛා සාගත සිතින් දිසාවට පතුරලා වාසය කරනවා. එතකොට මේ මොනවද මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා කියලා කියන්නේ? ඒ කියන්නේ අපි හැමෝම ඉන්නේ මායාවේ කුකුල් කොටුවේ. ඒ කුකුල් කොටුවෙන් පැන ගන්න ඕගලන්ට දොරටු හතරක් තියෙනවා. ඒවා තමයි මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා. වෙ මෙයා තේරුම් ගන්නවා මේව දොරටු විතරයි. අන්න ඒක තමයි ඊළඟට පෙන්නන්නේ. මේ පුද්ගලයන් මේ දුක්ඛාර සත්‍යයත්. ලාමකු සමුදය ඇත. ප්‍රණීතෝ මාර්ග සත්‍යයත්. මේ බ්‍රහ්ම විහාර ධ්‍යාන සංඥාවට වඩා උතුම් නිර්වාණිය ඇතයි කියලා දැනගන්න. මෙසේ දන්නා වූ මෙසේ දක්නා වූ ඔහුගේ සිත කාමාශ්‍රමයට මිදෙනවා. භවආශ්‍රමයට මිදෙනවා. අවිද්‍යාශ්‍රමයට මිදෙනවා. මිදුණු කල්ලි මිදුණයි කියලා දැනීම ඇති වෙනවා. උත්පත්ති කෙලවර විය. මඟබම් සරවැස නිම කරන ලදී. සතර මාර්ගයේ කටයුතු කරන ලදී. මේ භවයේ පිණිස කළ යුතුවන් කිසි දෙයක් නැතේ කියලා දැනගන්න. මාන්නී මානතිම අභ්‍යන්තරේ නෑමින් නෑවා කියලා කියනවා. ඒ කියන්නේ අපි පිටින් කොච්චර නෑවත් අපි පිරිසුදු වෙන්නේ නෑ නේද? මොකද අපේ ඇතුලේ ඊර්ෂ්‍යාව, මච්චරිය, මක්කේ, පලාසේ මේවා තියෙනවා. අන්න බුදුහාමුදුරුවෝ පෙන්නවා ওই 16 කාරණාවෙන් සිත පිරිසුදු කරගත්තා නම් අන්න ඇතුල නෑවා කියලා. අභ්‍යන්තරේ නෑවයි කියලා. ඉතින් මේ වෙලාවේ බාරද්වාජ වමුණා තථාගතයන් වහන්සේ සමීපේ ඉඳලා අහනවා ඔබ වහන්සේ මේ බහුකා කියන ගඟට නාන්න යනවාද කියලා. ඉතින් බුදුහාමුදුරුවෝ ඇහුවා ඒකෙන් කවර ප්‍රයෝජනයක්ද කියලා. ඉතින් ඒ බමුණා ඉඳන් කිව්වා මේ ලෝවස්සන් අතර සම්මතිය කියලා මේකේ විසුද්ධිය ගැන දෙනවායි කියලා. ඒ පාර තථාගතයන් වහන්සේ පවසනවා මේ ඔය පානාතිපාත කූර ක්‍රියා කරන මිනිස්සයා ඔය ගඟේ නෑවයි කියලා එයා සුද්ධ වෙන්නේ නෑ. බ්‍රාහ්මණේ මේ සාසනයෙම ස්නානය කරව. ඒ කියන්නේ මේ 16 කාරණාවෙන් සිත පිරිසුදු කරගන්න. සීල සත්‍යයන් කෙරෙහි මෛත්‍රී කරව. ඉදින් බොරුණෝ කියන්නේ සතුන් නොමරන්නේද, නුදුන් දේ නොගන්නේද, ශ්‍රද්ධා ඇත්තේ වේද, මසුරු නොවේද, ගයවට කොස් කුමද, තුපගේ ලිඳත් ගයාවක කියලා කිව්වා. ඒලායි බාරජ්ජාජ වමුණා කියනවා හිතා යහපත හිතා යහපත යටිකුරු කරපු දෙයක් උටුකුරු කරාවාලු ආලෝකේ නැති දෙනක් ආලෝකේ වෙනත් දුන්නාවා. තථාගතයන් වහන්සේගේ උපසම්පදාව ලබාගෙන නොබෝ කාලෙකින් රහතන් වහන්සේ නමක් වුණයි කියලා මේ සූත්‍රයේ කියනවා. එතකොට මේකේ කොහොමද අපි භාවනා කරන්නේ? මේ භාවනාව සඳහා සාම්පති මහා රහතන් වහන්සේ කියන ඕගලන්ට කාරණා හතරක් ගන්න කියලා. ඒක මතක තියාගන්න මොකද්ද? ඊර්ෂ්‍යාවයි මච්චරියයි මසුරුකම් මක්කෙයයි පලාසයයි. ඊර්ෂ්‍යාවයි මසුරුකමයි මක්කෙයයි පලාසයයි. ඕ අපිට තියෙනවද? ගෝණි ගණන් තියෙනව නේද? ගෝණි පොඩ්ඩක් කොල්ලන්න විතරයි තියෙන්නේ. හැබැයි අනුගේ ඊර්ෂ්‍යාවක් ගන්න එපා. තමන්ගේ එකක් ගන්න. එදා අම්මා පැන්සල දුන්නේ අර ළමයට. මට නෙමෙයි කියලා ඊර්ෂ්‍යා වුණා නේ. දැන් බලන්න අම්මල ඕන තරම් පැන්සල් දෙනවනේ ළමයින්ට. ඇයි මොකද ඊර්ෂ්‍යාවනේ? මේ මගේ අම්මා. මගේ අම්මා නම් මට තමයි දෙන්න ඕනේ. තේරුණාද? අර ඔෆිස් එකේ උදාහරණේදී දැන් තමන් තේරුම් ගත්තා. අර ඇප්ලිකේෂන් එක දානකොටම ගත්තා මගේ රස්සාව. මගේ රස්සාව අන්නට දීලා තමයි ඊර්ෂ්‍යාවුනේ නේද? එහෙනම් අපි තේරුම් ගන්නවා තමන්ගේ උදාහරණය තුළින් ඊර්ෂ්‍යාව ඇති වෙන්නේ මක්කේ නිසා. මතකද අපි කිව්වා මේ සක්කාය දිට්ඨිය පසුවේ කැහැලියට මක්කේ බලන්න පුළුවන් කියලා නේද? ඒතර මගේ කියලා ගත්ත නිසායි මෙතන ඊර්ෂ්‍යාව. ඉතින් මේවා පොඩි ධර්මයක් නෙමෙයි. කවුරු හරි ඊර්ෂ්‍යාව දැනගන්නවා. ඊර්ෂ්‍යාවේ සමුදය දැනගෙන ඊර්ෂ්‍යාව පහ කරනවා නේද? එයාට කළු වෙලා යනවා. හඳ නැති රාත්‍රියක බලාකුළුත් නැත්තම් ඈතට තරුවක් දෙකක් තියෙන්නේ. ඒක තමයි ආකාසඤ්ඤායතන. පස්වෙනි ධානය. කොහොමද ගියේ? මෙන්න මේක අවබෝධ කරගත්තා. මොකක්ද අවබෝධ කරගත්තේ? පටිච්ච සමුප්පන්නය. මේක පටිච්ච සමුපාදය. මේ පෙන්වන ඊර්ෂ්‍යාව ඇති වෙන්නේ මක්කේ නිසා. ඉතින් දැන් ඕගොල්ලෝ කාට හරි ඊර්ෂ්‍යා කරලා තියෙනවා නම් ඒ මනුස්සයාට ඕගොල්ලෝ හරි හානියක් නිකල්ලා තියෙන්නේ. එතකොට ඉතින් ඒක పూర్ව කර්මයේනේ. ඉතින් මේ పూర్ව කර්මය නැති කරගන්න මොකද්ද තියෙන්නේ? මෙත්තාව, මෛත්‍රිය තමයි වඩන්න ඕනේ. බුදුහාමුදුරුවෝ පෙන්වන සූත්‍රයේ. එහෙනම් මෙත්තාව පවත්නවා ඒ පුද්ගලයාට. එතකොට අපි කියවනේ දරාකා සංඥායතේට නිකන් යනවා කියන එක නෙමෙයි. පටිච්ච සම්මණයක අවබෝධයකින් ගියවනම් අන්න ඒක හරි වටිනවා. ඒක මහත්ඵලයි මාංශංශයි. ඒ වගේම තමයි කවුරු හරි මක්කේ දැනගන්නවද? මක්කේ සමුදේ දැනගෙන මක්කේ පහ කරනවනේ. එයාට ආලෝකයක් එනවා. ඒක ඕගොල්ලන්ගේ ආලෝකය. ඕගොල්ලන්ගේ නලල දකුණු පැත්ත ප්‍රඥා ඉන්ද්‍රිය, වම් පැත්ත සති ඉන්ද්‍රිය. අන්න ඒ දෙක පත්තු වෙලා ආලෝකයක් යනවා. ඒ ආලෝකය Tamanට පේනවා. මොකද්ද මක්කේ සමුදේ කියන්නේ? මතකද අපි කිව්වා ක්‍රෝධය නේද? අර විඥාන ධාරාව ආයතන ප්‍රධානියගේ මගේ පැත්තටම නිගරුවයි කිව්වේ මුලින්. මම තෝරගත්ත වෙලාවේ නේද? ඒක වෙන පැත්තකට ගියවන් තමයි මම මේකේ. එතකොට එහෙමනම් මක්කේ ඇති වෙන්නේ ක්‍රෝධය නිසා. එතකොට තමන්ට 6 වෙනි ධානයට යන්න පුළුවන්. ඒ වගේම තමයි කවුරු හරි පලාසය දැනගන්නවද? පලාසය සමුදේ දැනගෙන පලාසය පහකළු එයාට 8 වෙනි ධානයට යන්න පුළුවන්. නේව සංඥා නාසඤ්ඤායතනිය කියන එක. මොකද්ද පලාසයේ සමුදය කියන්නේ? උපනාය නේද? මතකද අපි කිව්වා අපි හැමතිස්සෙම පලාස කරනවා කියලා. බත් එකක් හම්බෙලා තිනවනම් මේ බත් එක වගේ අතන බත් එකක් ගත්තා නම් අර කඩේ මිරිස් කරලක්වත් හම්බෙනවා කියනවා නේද? ඒ වගේ තමයි කරීකින් කරීකට පලාස කරනවා. මොනවද ඕගලන්ට ලැබිලා තියෙන්නේ? මාත්‍යාව පලාස කරනවා, නෝනාව පලාස කරනවා, ළමයා පලාස කරනවා. කිසි මේකින් සතුට වෙලා නැහැ නේද? ඕන වෙලාවක පලාස කරනවා. ඒක අයින් කරාන නෙව සංඥා නාසඤ්ඤායතනෙට යන්න පුළුවන්. එතකොට ඊළඟට දැන් ওই මච්චරිය දැන් බලන්න ඕගොල්ලෝ මේ මෙත්තාව පවත්වාගෙන යනකොට ඕක අප්‍රමාණව කරා ගමන් කරන්න බැරි වෙන්න තියෙන බාධා මොකක්ද? ওই මච්චරිය. දැන් බලන්න ඔන්න කූඹියෙක් ඉන්නවා. අලියෙක් ඉන්නවා. කාටද ඕගොල්ලෝ සලකන්නේ? අලියට නේද? එතකොට මොකද අලියා කෙනෙක් අලියෙක් ඉන්නවා නම් ඉතින් මට වලෝයි මහත්තයයි කියන කොටන් ටික අද්ද ගන්නත් පුළුවන් නේද? බර වැඩ ඔක්කොම කරගන්න පුළුවන් නේද? දැන් හිතන්න බලන්න ওই අලියා බඩියාමවරක් ඇදලා හතර ගාතේ දාලා කෙඳිරි ගකයි. දැන් ඕගොල්ලෝ බලන්නේ කූඹියද? මම නම් දැකලා අහලක් තියෙන මිනිස්සු එහෙම කියනවා. අරක වගේ කෙඳිරි ගගයි ඉන්නේ මූ දුවලා බැලලා වැරඩිකවත් කරගන්නවා. වෙනද ඔය ලාභ කතාව නෙවෙයි තියෙන්නේ. එතකොට දැන් අපි ওই මෙත්තාව පවත්වාගෙන යන්න ගියාම ඔයගොල්ලෝ අන්න කූඹියා නිදුක් කෙන්ඩේ කියනවා. කුරුමිනියා නිදුක් කෙන්ඩේ කියනවා. බල්ලා නිදුක් කෙන්ඩේ. අලියට ආව මොකද වෙන්නේ? අලිය ළඟ නතර වෙන ඕඩ වල මෙහිමයි, ලාභයේ මෙහිමයි ආදී වශයෙන් නතර වෙන. ඉතින් එහා පැත්තට මෙත්තාව යන්නේ නැහැ නේද? එතකොට අප්‍රමාණ වෙන්නේ නැහැ. එතකොට මච්චරිය පහ කළා නම් ඔයගලන්ට මෙත්තාවෙන් අප්‍රමාණයට යන්න පුළුවන්. දීල සුභ කියන විමුක්තියටත් යන්න පුළුවන්. එතකොට එහෙනම් මේවා මේ පොඩි ධර්මයන් නෙමෙයි. මේ මච්චරී පහ කරලා අපිට මෙත්තාව. දැන් කවුරු හරි ඊර්ෂ්‍යාව දැනගන්නවා, ඊර්ෂ්‍යාවේ සමුදය දැනගෙන ඊර්ෂ්‍යාව පහ කළොත් කරුණා ප්‍රමාණිය. ඒකේ කෙලවර තමයි ආකාස සංඥායතන. කවුරු හරි මක්කේ දැනගන්නවද, මක්කේ සමුදය දැනගෙන මක්කේ පහ කළොත් මුදිතා ප්‍රමාණිය. ඒකේ කෙලවර තමයි විඥානඤ්ඤායතන. කවුරු හරි පලාසය දැනගන්නවද, පලාසය සමුදය දැනගෙන පලාසය පහ කළොත් උපේක්ඛා ප්‍රමාණිය. ඒකේ කෙලවර තමයි මේ සංඥානා සංඥායතන. එහෙනම් මේ පෙන්වන්නේ මොනවද? මෙත්තා. මච්චරී පහ කළා මෙත්තා. ඊර්ෂ්‍යාව පහ කළා කරුණා. මක්කේ පහ කළා මුදිතා. පලාසය පහ කරා උපේක්ඛා. මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා. එතකොට මං කියනම් ඕගලන්ගේ උදාහරණ අරගෙන හොඳට බලන්න. ඒ සම්බන්ධතාවය තමයි හොඳට දකින්න ඕන. ඇයි මං ඊර්ෂ්‍යා කළේ නේද? ඇයි මං ගුණේ මැකුවේ? ආදි වශයෙන් හිතන්න. මං කියන්නේ රාතන් වහන්සේ කොහොමද මාව ට්‍රේන් කළේ කියලා. ඔය ලංකාවේ මිනිස්සු කියනවා නේද පරබල්ලා කියලා. රාතන් වහන්සේ කිව්වා ඒක පෙන්වන්නයි කියලා මේ ඩයග්‍රෑම් එකෙන් කොහොමද හැදුනේ කියලා. ඒකත් හැදිලා තියෙන්නේ මේකෙන්. මං ඒකට ගත්ත උදාහරණයක්. ඔය ඉස්සර කාලේ මිනිස්සු බඩගිනි වෙලා ඔය දෙක තුන වෙනකොට ගෙදෙට්ට කිට්ටු වෙනවා නේ. ඉතින් ඒ කාලේ ගෙවල් වල මිනිස්සුන්ගේ කෑම තියෙනවා. අර මිනිස්සුන්ට බඩ ටිකක් දුන්නාම එයා ඒක කාලා. ඒ කාලේ මිනිස්සුන්ගේ කෘතඥතාවයක් තියෙනවා. මේ ওই තනකොළ ගහක් එම් විදුලි තියෙන එකක් උදුරලා දාලා යන්න කියන්න ඕනේ. දැන් ඊළඟ දවසෙත් දෙක තුන වෙනකොට ගෙදෙට්ට කිට්ටු වෙනවා. එතකොට පළතුරු මේ බට්ටික කාලා, බට්ටිකක් දුන්නාම මේක කාලා, තනකොළ ගහක් උදුරලා දාලා යන්න. සතියක් දෙකක් යනකොට පේනවා මෙයා මේ හොරකම් කරන්න එහෙම නැහැ කියලා. ඒ බර අහන කොයිද මිනිස්සු ඉන්නේ කියලා. මාත්‍යා මට ඉන්න දැනක් නැහැ. මම මේ ගහක් යට තමයි නිදාගන්නේ කියලා. ඉතින් ඉස්සර කාලේ මිනිස්සු ඊඩ කඩන් දෙමුණන්නේ. පත් එකරවල පැලක් කටවල මෙයාට ඉන්න දෙන්න. එයා බැලේ ඉන්න ගෙදරින් කන. දවසක් හිතන්න බලන්න මම වැරට ගිහිල්ලා එනකොට මෙයා ඉන්න මගේ හතුරගේ ගෙදර. දැක්ක ගමන් මොකද්ද කියන්නේ? පරබල්ලා. නේද? බල්ලා කිව්වම අර මනුසු ගුණිය මැකුවා නේද? මක්කේ මේ තුන්වෙනි පාරෙන් ඇවිල්ලා තියෙනවා. පරයි කියන්නේ අනුන්ගේ නේද? ඉතින් එයා හැමදාම අනුන්ගේ. හැබැයි මම මගේ කරගෙන ඉඳලා තියෙනවා. කොහොමද ඒ? මෙන්න මේ දෙවෙනි පාරේ ඇවිල්ලා මේ සීලබ්බත උපාදාන. කොහොමද ඒක තේරෙන්නේ? ඔය තථාගතයන් වහන්සේ කියනවා මහණෙනි මේ සතෙකුට කන්න දුන්නොත් 100ක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. රිටර්න් එක 100යි. මිනිස්සෙකුට කන්න දුන්නොත් 1000ක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. සීලවත් මිනිස්සෙකුට දුන්නොත් 100000ක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. සෝවන් පල්ලාභියට දුන්නොත් ඒකේ ප්‍රමාණයක් නැතේ කිව්වා. සබුදාගාමියා ගැන කවර කතාවද? තථාගතයන් වහන්සේට දුන්නා නම් කවර කතාවද කියලා. එතකොට එහෙමනම් මම මේ මිනිහයාට කන්න දීලා තියෙන්නේ මගේ ඇඟ කහන හින්ද නෙමෙයි. මට ටිකට් එකක් හම්බ වෙනවා. එක්ක දිවිලෝ කියන්නේ. එහෙම නැත්නම් පෝසත් වෙලා ඉපදේ. දැන් මෙයා මගේ හතුරට බෙදෙන්න ගියා කියන්නේ මගේ ටිකට් එක නැති වෙනවා. එහෙනම් මේ සීලබත උපාදානී මං අනාගත භවයේ දැඩිව අරගෙන මෙයා මගේ කරගෙන මම ඉඳලා තියෙන්නේ නේද? එතකොට ඒක තමයි අර පර කියන කතාව එතනින් එනවා. පර බල්ලා කියලා හදලා. දැන් මේ ධර්මයේ තියෙන ඕගලන්ට භාවිතා කරන්න. දැන් ඕගලන්ට තරහ ගිහිල්ලා එහෙම තියෙනවා නම් කොයි පාරේද ඇවිල්ලා තියෙන්නේ? 1ද 2ද 3ද 4ද? 2 නේද? දේශයේ ක්‍රෝධය එහෙම තියෙන්නේ ඒකනේ නේද? ඉතින් දැන් බලනවා මම මේ රත් වෙලා ඉන්නවා. ක්‍රෝධය එහෙම තියෙනවා. ඒවනම් මම මේ පාර දිගේ ඇවිල්ලා තියෙනවා. දැන් හොයාගත්ත පාර. ඒ පාර උන්න දැන් තමන් යනවා මේකේ උඩට. මෙතන තියෙන ස්පර්ශය. ඒකේ ඇති දෙයක් නැහැ නේද? ආය රූපයයි කනයි සද්දයයි. අන්න පොඩ්ඩක් පල්ලෙහාට එනවා. මෙන්න පේනවා ප්‍රශ්නේ. මොකද්ද? සීලබ්බත උපාදානය. ඕගොල්ලෝ මාත්‍ය බඳිනකොට හිතන්නේ ඉතින් මාත්‍ය හරි හොඳ එක්කෙනෙක් වෙයි කියලා. නෝන බඳිනකොට හිතන්නේ ඉතින් නෝන හරි හොඳ එක්කෙනෙක් වෙයි කියලා. බබෙක් උපන්නාම හිතන්නේ ඉතින් බබා හරි හොඳ එක්කෙනෙක් වෙයි කියලා. එහෙම නැහැ නේද? දැන් ඔය අම්මලා හිතන් ඉන්නේ මේ බබා අර හුරුතල් කිය වචන කිව්වනේ පොඩි කාලේ නේද? සරගලේ නැහැ නේ අම්මට නේද? ඉතින් ඉන්නේ ලොකු නාමත් එහෙමයි කියලා නේද? නම ලොකු නාම එහෙම නැහැ නේද? දැන් අර Tamante තරහා ගිහිල්ලා තියෙන වෙලාවේ අර පොඩි කාලේ අල්ලගත් එක තියෙනවනේ අනාගත භවෙ දැඩිව ගත්ත මේ බබා වාගේ හුරුතල් වචන කියා අම්මගේ කිය ඉඳී කියලා නේද? අර ඒක අතෑරපු ගමන් තමන්ගේ ක්‍රෝධය ඒව කොහේ ගියාද කියලා නෑ සමාධියකුත් ඇති වෙනවා. ඒකයි පටිච්ච සමුප්පන්නේ දැකීමේ වටිනාකම. එතකොට අර තමන් අල්ලගෙන ඉඳලා තියෙනවා ඒකයි තියෙන්නේ. අර අල්ලගත් එක පොඩි කාලේ මේ බබා ඉපදිච්ච වෙලාවේ අල්ලගත් එක අතහැරපු ගමන් තමන්ට අන්න ඒ සමාධියකුත් ඇති වෙනවා. හොඳයි එහෙමනම් අපේ භාවනාවට ගන්න තියෙන කාරණා හතරයි ඊර්ෂ්‍යාවයි මච්චරියයි මක්කේ පලාසයයි තමන්ගේ උදාහරණ බලලා හොඳට ඒක අර සම්බන්ධතාවයේ වටින්නේ ඒක තමයි හොයාගන්න ඕනේ. ඇයි මං ඊර්ෂ්‍යා කළේ? එදා අම්මා පැන්සල දුන්නේ අර ළමයාට. ඉතින් ඇයි ඒ? මගේ අම්මා නම් මට දෙන්න ඕනේ නේද? ඒක නෙමෙයි ඊර්ෂ්‍යා වෙලා තියෙන්නේ. ඒතර මක්කේ නිසායි ඊර්ෂ්‍යාව ඇති වෙන්නේ. මොකද එහෙනම් අපි අර අනිත් කට්ටියත් එක්ක සම්බන්ධ වෙන සාකච්ඡා කරගෙන ඊට පස්සේ අපි භාවනා කරමු.